අපේ මේ කෙනෙක් ප්‍රශ්න ටිකක් අහන්න හදන්නේ මේ එකත් එක්ක. ඔව්. පද්මා මොකද්ද මේ අහන්න තියෙන්නේ?
තෙරුවන් සරණයි හැමදේනටම. මේ මගේ ප්‍රශ්නය නම් ලොකු එකක් නෙමෙයි. මම මේ කල්පනා කරන ඔබතුමාගේ පුත කියවන ගමන් පළවෙනි එකේ අයිස්රක් මගේ ඔළුවට එනවා මේ පංචස්කන්ධය කියන එක. එතකොට මේ පංචස්කන්ධයේ සමුදය මොකක්ද කියන එක තමයි මගේ ප්‍රශ්නය පළමුවෙන්.
ඉතින් සමුදය හොයාගන්න අපිට ලේසිම ක්‍රමේ දැන් ආයතන විදිහට බලන එකනේ. මොනවා හරි පංචස්කන්ධයක් හටගත්තනම් මොන ආයතන හරහද කියලා ඉස්සෙල්ලා බලන්න.
නිමිත්තක් නැත්තම්?
නිමිත්තක් නැත්තම් ඉතින් මේ පංචස්කන්ධයක් ගැන කතා කරන්න පුළුවන්ද?
වෙනව නේද? මම මේ අහනවා මේ 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 විදිහට දැන් බුදුරජාණන් වහන්සේ අර අහපු ප්‍රශ්න වලින් උත් මම KTM ප්‍රශ්න කියනවා නම් ආයිමත් මේ අතීතයේ තිබුණෙත් නැත්නම් වර්තමානයේ ඇත්තෙත් නැත්නම් අනාගතයේත් නැත්නම් කවදාවත් තියෙයි කියලා කියන්නත් බැරි නම් එකට කැමැත්තක් ආසාවක් ලෝභයක් ඇතිවිය හැකිද කියනකොට මට පේන්නේ එතන පංචස්කන්ධය. නිමිත්තක් ගත්තේ නැත්නම්
ඒක අහන්නේ දැන් මාළුන්ගේ පුත් සූත්‍රෙදී එහෙන් දතයිතු රූපයක් ගැන චක්කු විඤ්ඤාණයේ සූරූපේසු. ඒ කියන්නේ එහෙන් දැකලා දැනගන්න ඕන රූපයක් ගැනනේ කතා කරද්දී ඒ රූපේ දැන් පේන්නේ නැහැ. ඒ දැනගන්න ඕන රූපේ. ඒක අතීතේ දැකලත් නැහැ. ඊළඟට අනාගතේ දකින්න ලැබෙන්නෙත් නැහැ. කවදාවත් දකි කියලා හිතන්නත් බෑ. එතකොට එහෙම රූපයකට ඡන්දයක් රාගයක් ප්‍රේමයක් ඇති වෙයිද කියලා අහනවා. එතකොට එහෙම වෙන්න බෑයි කියලා උත්තර දෙනවා. එතකොට ඒක දැන් ඇහෙන් දතයුතු රූපයක් නම් ඔය දැකීම ගැනනේ කතා කරන්නේ. දකින මොහොතක්නේ. ඔව්. එතකොට දැන් එන්න මේ මොහොතේ දකින්නවා කියලා හිතන්නකො ඇහැ වැඩ කරනවා කියලා. අනිත් ආයතන නෙමෙයි දැන් චක් ආයතන. එතකොට දැකීම වෙනකොට අපි හිතනවානේ දෙයක් දැක්කා කියලා. දැක්කා කියලා හිතන එක ගන්න ඇහෙන් දැකලා දැනගන්න ඕන රූපේ. හරි. දැයිලියෙම
හරි.
එළියෙ මොකක් හරි පේනවා කියලා හිතන්නකො පුටුවක් හරි කම්පියුටරේ හරි. එතකොට ඔක ඇහෙන් දැකලා නිදැනගත්තේ. එතකොට
පොඩක් දැන් පුටුවක් කියලා දැනගත්තා නම් ඒක උපාදාන ස්කන්ධයක් නේද?
ඔව් දැනට හිතන්නකෝ මේක මේ තේරුම් කරන්න. මේ
sorry.
හරි. මොකක් හරි ඇහෙන් දැකලා දැනගන්න දෙයක් හිතාගන්නකෝ මොකක් හරි. එතකොට ඒක මුලාව මතයි අපි. අනේ මුලින් ඇහෙන් දැකලා දැනගත්තා කියලා හිතන්නේ. හරි. ඇත්ත තත්ත්වෙ නෙමෙයි මේ මුලාව ලෝකෙට අයිති මට්ටම. ඔන්න ඔය දකින රූපේ. ඒක නිකන් එළිය පුටුවක් දැක්කා කියලා හිතන්නකෝ. අපි ලෝකේ ඉන්නකොට පේනවනේ එක එක ඒවා. නැත්තම් ගහක් දැක්කා කියලා හිතන්නකෝ. මේක විස්තර කරන්න ගත්තේ. එතකොට ඒ අපි දැන් සාමාන්‍ය ලෝකෙට හිතන්නේ ඕක දැක්කා කියලා නේ. එතකොට ඔන්න ඔය දැකීම අරගත්තොත් අර කියපු දෙයට දාන්න දැන්. ඔය පුටුව හරි ගහ කියන එක හරි දැන් ඇත්ත තත්ත්වෙ මොකද්ද? මේ මොහොතේ අපිට දකින්න පුළුවන් රූපයක් නෙවෙයි. ආ කිව්වේ මුලාව මතනේ ඔක එලියෙන් තියන්නේ. එතකොට එලියෙන් මේක දකින්න බෑනේ මේ මොහොතේ ඇත්ත ඇති හැටි බැලුවොත්. ඒ කියන්නේ මේ මොහොතේ පේන එකක් නෙවෙයි ඔය. අපි හිතෙන් හදලා එලියෙන් තිබ්බ මේසක් ඇහැට පේන එකක් නෙවෙයිනේ. ඒ කියන්නේ එළියේ තියෙන ඇහැට පේන රූපයක් නෙවෙයිනේ. එහෙනම් ඕක මේ මේ මොහොතේ දකින්න බැරි දෙයක් තමයි අපි ඔය දැක්කා කියලා හිතලා තියෙන්නේ මෝඩකමට. අකැනේ ලෝකේට ආйти කෙනා දැක්කා කියලා හිතන්නේ මෝඩකමට දකින්න බැරි දෙයක් දැක්කා කියලා හිතනවා. හරි. එතකොට එහෙම රූපයකට තමයි ඔය ඇලිලා තියෙන්නේ. ඒක ඇත්ත නොදන්න කම හින්දා. දැන් ඔක අපේ මට්ටම බැයි නම් හිතන්නකෝ දැන් මේ මුලා වෙච්ච කෙනෙක් ගැන කියන්නේ. දැන් වතුරට එබෙන බල්ලා ගන්නකෝ. දැන් බල්ලා ඇලිලා හරි ගැටිලා හරි තියෙන්නේ වතුරේ ඉන්න බල්ලෙකුටනේ. එතකොට මේ මෝඩකම තියනකන්නේ. ඒක ඇත්ත තත්ත්වෙ මොකද්ද? මේ මොහොතේවත් දකින්න පුළුවන් බල්ලෙක් නෙමෙයි නේ දැන් දැකලා
තියෙන්නේ.
එතකොට මේ මොහොතේ පේන රූපයන් නෙමෙයි ඕක. ඇත්ත ඇති හැටි ගත්තොත්. ඒ කියන්නේ අපේ මට්ටමට ගත්තොත් අපිට වතුරේ බල්ලෙක් පේන්නේ නෑනේ. ඒක මුලාව තියනකන් තමයි රූපේ තියෙනවා කියලා හිතන්නේ. ඒ වුණාට ඒ රූපේ ඇත්ත ස්වභාවය තමයි මේ මොහොතේ පේන්නේ නැහැ. ඒකයි අදික්කා කියන්නේ. තර් මේ මොහොතේ ඇහෙන් දකින්න පුළුවන් රූපයන් නෙවෙයි ඒක. අපි දැක් පුළුවන් කියලා හිතුවට මෝඩකමට. තර් ඒ වතුරේ පනවපු බල්ලා ඇහෙන් දකින්න බෑ මේ මොහොතෙත්. අපි හිතුවට ඇහෙන් දැකලා ඒ බල්ලව දැනගන්න පුළුවන් කියලා ඒක මේ මොහොතේ පේන දෙයක් නෙවෙයි. පැහැදිලිද? ඒකයි අදිට්ඨා
කියන්නේ. ඒක පැහැදිලි. ඒක පැහැදිලි කියන්නේ.
ඔව්. එතකොට මේ මොහොතේ ඇහෙන් දකින්න බැයි නම් ඒ බල්ලව අතීතේ කවදාවත් දැකලා ඇද්ද? නැහැ. ඒතර මේ මොහොතේ පේන්නෙත් නැහැ, අතීතේ දැකලත් නැහැ. අනාගතේ ඇහෙන් දකින්න පුළුවන් වෙයිද ඒ බල්ලව?
ඒත්
නැහැ. කවදා හරි දකින්න පුළුවන් කියලා හිතන්නවත් පුළුවන්ද? ඒත් නැහැ. එතකොට එහෙම රූපයකට දැන් ඔන්න ඕක ඇත්ත තේරුම් ගත්තොත් එහෙම එදාට ඡන්දයක් රාගයක් ප්‍රේමයක් ඇති වෙයිද කියලා අහන්නේ. ඒතර අපිට නුවණාවුත් මේ මොහොතේ දකින්නත් බැරි අතීතේ දැකලත් නැති අනාගතේ පේන්නේ නැති කවදාවත් දකින්න බැරි රූපයක් ගැන නේද මේ අපි ඇලිලා ගැටිලා ඉන්නේ. ඒතර ඒක මෝඩකමට කරපු දෙයක් නේද? ඒක උනේ දැකීම දැකීමෙන් නවත්තපු නැති හින්දා නේද? දිත්තේ දිත්ත මත්තන් නැතුව අපි රූපයක් පනවගත්තු හින්දා නේද?
හරි.
දැකීම මාත්‍රයක් වුණා නම් ඒ මට්ටමට යන්නේ නෑ නේද? එහෙනම් හික්මෙන්න කියනවා මාළුන් කෙපුත්තට දිත්තේ දිත්ත මත්තම් භවිස්සති කියලා. පැහැදිලිද?
පංචස්කන්ධය කියන්නේ ඒක නෙමෙයි ඒ දිත්තේ දිත්ත මත්තම් කියන තැන තියෙන්නේ.
දැන් ඔයා පංචස්කන්ධ කියන්නේ මොකකටද කියන්න බලන්න. ජාති පහකට නේද?
ඒක හරි. හරි. ඒ සකස් කරගත්ත සිතක් ඒක මේ සම්පූර්ණයෙන් ඊටම පිරිසිදු සිතක්. ආගන්තුකව ආපු කෙලෙස් වලින් නොකෙලෙසුණු සිතක්. මට මෙන්න මෙතන තියෙන්නේ. මම දන්නවා මේක සකස් කරගත්ත එක කෑලි වලින් හදපු එකක් බව දන්නවා. නමුත් එතන නැහැ නේද? එතන නිමිති රැස් කරන්නේ නැහැ කොහොමවත්. එතකොට දැන් මම මේ බලනකොට චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති කියනකොට සම්පූර්ණ පංච උපාදානස්කන්ධයක් නිසා පංචස්කන්ධයක් නෙමෙයි කියන මෙන්න මේ ප්‍රශ්නය තමයි බොදුමගෙන් අහන්නේ.
නෝ එතකොට නිමිති ගත්තොත් වෙන්නේ දැන් ඇහෙන්ද කළා බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා නේද? එතකොට බල්ලට අදාළ නිමිතිනේ. එතකොට ඒකේ බල්ලෙක් ඉන්නකොට රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරය තියෙනවා, විඥාණි තියෙනවා. හැබැයි අපි යතන ඇත්ත දැක්කොත් එහෙම දැකීම් මාත්‍රයක් විතරනේ අපේ මෝඩකමටනේ ඔය බල්ලෙක්ව පනෝලා තියෙන්නේ කියන ස්වභාවය දැක්කොත් දැන් කොහෙද රූපේ තියෙන්නේ? රූපයක් උපදින්නේ නැහැ නේද?
රූපයක් උපදින්නේ නැහැ. බාහිර රූපයක් කොහොමවත් නැහැ.
ඔව්. අජ්ජත් රූපේ උපදීද? බාහිර රූපේ නැත්තම්. ඒකත් උපදින්න බෑ.
බෑනේ.
ඒ එළිය රූපයක් පේන්නේ නැත්නම් ඒ රූපේ දකින්න ඇහැක් උපදින්නෙත් නැහැ නේ.
නැහැ.
ඒකට අජ්ජත් බහිද්ද දෙකම නැහැ. එහෙනම් දැන් රූපස්කන්ධේ තියෙනවද?
රූපස්කන්ධය නැහැ.
රූපස්කන්ධේ ඉපදුන්නේ නැහැ. එහෙනම් ඒ රූපෙට අදාළ වේදනාස්කන්ධයක් තියෙයිද?
ඒක සම්පූර්ණයෙන්ම රූපේ වේදනාවක් නැහැ නේ.
ආ වේදනාවක් නැහැ, සංඥාවක් නැහැ, සංකාරෙත් නැහැ. ඒක දැනගන්න විඥානෙකුත් නැහැ. ඉපදිලා නැහැ. නේද?
ඉපදිලා නැහැ. ඒ පංචස්කන්ධය කියන්නේ එතකොට කොයි ටිකටද?
ඉතින් පංචස්කන්ධයක් ගැන කතා කරන්න බෑ. දැන් රූපයක් නැත්තම් රූපස්කන්ධයක් ගැන කතා කරන්න බෑනේ. හටගෙන නැහැ. ඒක තමයි මම ඇහුවේ කොහෙද ওই පංචස්කන්ධය තියෙන්නේ කියලා. මොකද්ද පංචස්කන්ධය? ඇයි හිතුනේ පංචස්කන්ධයක් තියෙනවා කියලා?
දැන් රහතන් වහන්සේලාට පෙනෙන හැටි කියනවා මේ චිත්‍රයක් ඇඳ වගේ ආකාශය යම් කිසි දෙයක්. එතකොට
දැන් ආකාශයේ චිත්‍රයක් පේයිද අපිට?
චිත්‍රයක් නෙමෙයි කියන්නේ මේ ඒක මැකෙනවනේ යම් කිසි සටහනක් හරි මොකක් හරි උන්නතර තමයි.
අතන තමයි. ඉතින් ආකාශයේ චිත්‍රයක් ඇන්දොත් මොකවත් පේනවද?
නැහැ නේද?
ඔව්. ඒ හින්දාමයි ආකාශයේ චිත්‍රය කියලා ඔක උපමාව දෙන්නේ. අහසේ චිත්‍රයක් කොළේක ඇන්දොත් නම් පේයි. අහසේ ඇන්දොත් එහෙම මොකවත් පේනවද?
පේන්නේ නැහැ.
ආ ඒ පිහිටන් නැති එක තමයි ওই උපමාව දෙන්නේ. තේරුණාද? අපේ මෝඩකම තියෙනකම්. මෝඩකම තියෙනවා නම් කෙනෙක් කියයි තියෙනවා කියලා. හැබැයි ඇත්ත තත්ත්වේ අහසේ චිත්‍රයක් අඳින්න බෑ. හරි. එහෙම නැත්තම් කුරුල්ලෙක් පියාඹපු පාර අහසේ ඉතුරු වෙනවද? නෑ, පිහිටන් නැති දේවල් ලෝවා. එතකොට අපි මෝඩකමට තමයි ඒව, ඒ කියන්නේ අවිද්‍යාව මත තමයි තියෙනවා කියලා නම් කියන්නේ. ඉතින් මේ බුදුහාමුදුරුවෝ ගත්ත උපමා තමයි ඒ අහසේ ඇඳ චිත්‍රයක් වගේ. නැත්තම් කුරුල්ලෙක් පියාඹලා ගිය පාර වගේ. එයා පියාඹලා ගියාට පස්සේ අපිට හොයන්න පුළුවන්ද මෙන්න මේ පාත් එකේ මේ කුරුල්ලා ගිය කියලා? මොකද ඒකක් පිහිටන්නේ. එතකොට නොපිහිටන දෙයක් උපද්දගෙන තමයි අපි අවිද්‍යාවෙන් උපද්දගෙන තමයි ඒකට ඇලිලා ගැටිලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න. එතකොට අජ්ජත් ආයතන බහිද්ද ආයතන කියන දෙකම අවිද්‍යාව මත උපද්දලා. එතකොට අවිද්‍යාව මත ඉබද්දුවා කිව්වහන් ඒවා තියෙන දේවල් නෙවෙයි. මෝඩකම තියෙනකන් තියෙනවා. මෝඩකම නැති වුණ දවසට උපද්දන්නේ නැහැ.
ඒ කියන්නේ පංචස් දී රූපේ නැත්තම් පංචස්කන්ධයක් නැහැ කියන එකයි. එතකොට ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ
පංචස්කන්ධයක් ගැන කතා කරන්න බෑ. මොකද එහෙම දෙයක් ඉපදිලා නැති හින්දා. පංචස්කන්ධය කිව්වොත් රූපේ තියෙන්න ඕන, වේදනාව තියෙන්න ඕන, සංඥාව තියෙන්න ඕන, සංකාරය තියෙන්න ඕන, විඥානය තියෙන්න ඕන. මේ දේව එකක්වත් ඉපදිලා නැහැ නේ. එකෙනෙ දිත්තේ දිට්ටමත්タン වුණොත් ඒව ඉපදිලා නැහැ. දිත්තේ දිට්ටමත්タン නොවුනොත් ඒව ඉපදිලා තියෙනවා. එකෙනේ ආවිද්‍යාව යෙදුනොත් උපදිනවා. දැන් වතුරේ බල්ලෙක් හිටියොත් එහෙම ওই જાති පහ තියෙනවා. වතුරේ බල්ලා ඉපදුනේ නැත්නම් ප්‍රඥාවට ඒව උපදින්නේ නැහැ. අවිද්‍යාවට උපදින ඒවා ප්‍රඥාවට උපදින්නේ නැහැ.
සංඥාවට නැද්ද? පංච දෙයක් වගේ දෙයක්.
පංචස්කන්ධය උපද්ද කියලා තමයි ඉතින් බලන්න වෙන්නේ. ඒකයි විඥානං අනිදස්සනං කියන්නේ. විඥානෙට දර්ශනය කරන්න දෙයක් නැහැ. දර්ශනය කරන්න දෙයක් නැති වෙනකොට විඥානෙකුත් නැහැ. දැන් විඥානෙට අර්ථයක් තියෙන්නේ මොනවා හරි ගැන දැනුවත් කරනකන් විතරනේ. දැනුවත් කරන්න කිසිම දෙයක් නැත්තම්. රූපයක් ගැන දැනුවත් කරන්නත් බෑ, වේදනාවක් ගැන දැනුවත් කරන්නත් බෑ, සංඥාව, සංකාරි, විඥානි ගැනවත් දැනුවත් කරන්න බෑ. එතකොට අර දැන් විඥානි ගැන කියන විඥානයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අපි එහෙම කතාවක් කිව්වා නේද මොකද්ද සූත්‍රෙක? දිවිත මතකද සූත්‍රෙ? එහ උපාදාන කරන්න. එහ ඇසුරු කරන්න එපා. එහ ගැන කියන විඥානයකට උපදින්න දෙන්නත් එපා කියලා කියන්නේ. මාළුන් කෙපුත්ත නෙවෙයි.
පිටිකෝ වාදේනේ.
අනාථ පිටිකෝ වාදේකේ. මොකක්ද ඒ කියන්නේ? චක්කුම්.
හරි.
නා උපාදීති. චක්කු නිසිතං විඥානං න භවිස්සති इति නේද? නච්මේ චක්කුනේ සිතං විඥානං භවිස්සති इति. නෑ චක්කුම් උපාදීයතිද? නෑ චක්කුම්. එතකොට ඇහැ ඇසුරු කරන්නත් එපා, ඇහැ ගැන කියන විඥානයකට උපදින්න දෙන්නත් එපා. නෑ චක්කුම් උපාදීයති නච්මේ චක්කුනේ සිතං විඥානං භවිස්සති इति. එහෙම නේද කියන්නේ? න රූපං උපාදීස්සාමි නචමේ රූප නිස්සිතං විඥානං භවිස්සති इति. රූපය අසුරු කරන්නත් එපා, රූපය ගැන කියන විඥානයකට උපදින්න දෙන්නත් එපා. තේරෙනවද? රූපය අසුරු කරන්නත් එපා, රූපය ගැන කියන විඥානයකට උපදින්න දෙන්නත් එපා. ඇහැ අසුරු කරන්නත් එපා, ඇහැ ගැන කියන විඥානයකට උපදින්න දෙන්නත් එපා. චක්කු විඥානය අසුරු කරන්නත් එපා, චක්කු විඥානය ගැන කියන විඥානයකට උපදින්න දෙන්නත් එපා. දැන් පේනවද තුන් දෙනාම මායාකාරයෝ කියලා, මේ අවිද්‍යාවෙන් හදපු ඒවා කියලා?
සම්පූර්ණයෙන්ම.
ඒක අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රය තියෙනවා. අපි සාකච්ඡා කරලා තියෙනවා. මං හිතන්නේ 8 වෙනි පොතේ වගේ. එතකොට ඒවා ඔක්කොම අවිද්‍යාවෙන් පනවපු දැකීමට අයිති නෑ ඒවා. අවිද්‍යාවෙන් පනවපුවා. ඒකට දැකීම මත ඉඳගෙන කල්පනා කරලා කියපු දේවල් නේ ඔවා. දැන් වතුරේ ඉන්න බල්ලා දැකීමට අයිති නෑ. දැකීම මත ඉඳගෙන කල්පනා කරලා පනවපු දෙයක්. ඒකට ඒක දැකීමට අයිති නෑනේ. බාහිර බල්ලා හිතලා හදලා එළියෙන් තියපු එකක් හින්දා ඒක කොහොමවත් දැකීම කියන සිද්ධියට අයිති දෙයක් නෙවෙයි. දැකීම මත පිහිටලා කල්පනා කරලා පනවපු දෙයක්. ඒතර දිට්ඨ කියන තැනින් නැවතුණා නම් කල්පනා කරලා එකතු කරන ටික එතෙන්ට එකතු වෙන්නේ නැහැ. එනිසා බාහිර රූපයක් පැනවෙන්නේ නැහැ. මොකද ඒක කල්පනා කරලයි අපි එතෙන්ට දාලා තියෙන්නේ. පැහැදිලිද? මේවා පැහැදිලි නැත්නම් අහන්න.
ඒ කියන ටික පැහැදිලි, නමුත් මගේ හිතේ නම් තාමත් තියෙනවා.
ඒ ඉතින් දාගත්තු දෘෂ්ටි කඩන්න ලේසි නෑ. ඉතින් මොනවා කරන්නද? අපිට ඕවමනේ ඇහෙන්න ලැබිලා තියෙන්නේ.
ඒ උපාදානස්කන්ධය කියන්නේ නෑ, පටව කියන්නේ කෙලස් වලින් එකතරපු එකක් නම් ඒක නම් සංසාරෙ ගෙනියන්නේ. එතකොට පංචස්කන්ධය පිරිසිදු නම් ටිකක් අර එතන තියෙනවා මේ ගතියක්. ඒක වැඩක් නැහැ මේ නිවනට. ඒක අදාළ වෙන්නේ නැහැ. නමුත් අර සිතේ තියෙනවා මේ පංචස්කන්ධයට විතරක් තිබුණොත් දැන් අපිට ගමන් කරනව නම් මොන හරි අපි හිතන්නේ නැතුවනේ සමහර දේවල් සිදු වෙන්නේ.
ගමන් කරන්න ශරීරයක් තියෙන්න ඕනනේ.
ආ ඒක හරි.
දැන් ශරීරේ කවුද පැනෙව්වේ?
ඒක හරි ඒක හරි.
නෑ විද්‍යාවෙන් නේද?
මනසින්
මේ ආයතන පිරිසිඳ දැක්කොත් ওই ප්‍රශ්න එන්නේ. ඒකට ආයතන මුලාව තියනකන් තමයි අපිට ওই ප්‍රශ්න එන්නේ. දැන් රහතන් වහන්සේට ශරීරය තියෙනවා කියන මට්ටමේ ඉන්නේ. ඉතින් ඒක දෘෂ්ටියක්. රහතන් වහන්සේට ශරීරය තියෙනවා කියන එකේ ඉන්නවා කියන්නේ ශරීරය තියෙනකොට රහතන් වහන්සේ ඉන්නවා කියන එක. එදාට තමයි එන්නේ. එහෙනම් ශරීරේ බිඳිලා ගියාට පස්සේ රහතන් වහන්සේ නෑ නේද? ඈ නහෝති පරම් මරණාති කියලා අපි යමක සූත්‍රයේ කතා කළේ නේද? එතන නහෝති පරම් මරණාති කියන එක දෘෂ්ටියක්. පාපක දෘෂ්ටියක් කියලානේ කියන්නේ. රහතන් වහන්සේ මරුණායින් පස්සේ නෑ කිව්වොත් දෘෂ්ටියක්. මැරෙනවා කියන්නේ මොකද්ද? කය බිඳිලා යනවා. එතකොට කය තියෙනකන් ඉන්නවා කියන හින්දා නේද කය බිඳුනහන් නැහැයි
කියන්නේ.
එංගේ කය තියෙනකන් ඉන්නවා කියන්නේ කයක් පනෝගෙන නේ. අර වතුරේ බල්ලෙක් හදාගෙන ඒ බල්ලා ඉතින් මැරෙනකන් ඉන්නවා කිව්වා වගේ වැඩක් නේද ඒ කරන්නේ. එතකොට අපිට පේන්නේ නැහැ මේ රූපය අවිද්‍යාවෙන් පනෝගත්තු එකක් කියලා. ඔය නිසා තමයි දැන් මේ යමක සූත්‍රෙදි කියනවා නේද රූපයක් එනකොටම ඔන්න වදකේ ආවා කියලා දකින්න කියලා. දැන් අපිට ඉතින් රූපයේ වදකය කියලා පේන්නේ නැහැ. රාතන් වහන්සේටත් කොහොම හරි පණවන්න හදනවා ස්කන්ධ මට්ටමකින් හරි.
නෑ. එහෙම කරන්න හැකුවේ නෑ. ඒක පොකටම දානවා තව. දැන් ඔබතුමාගේ පොතේ තියෙනවා මේ ප්‍රසාද රූපය ඇහි හැදෙන ඡායාවක් හැටියට අන්න එතන තව පොඩ්ඩක් විස්තර කරනවා නම් ඉන්නම් සංගති පස්සෝ කියන එක එතකොට කාමලෝකේ ඉන්න කෙනාට කියලාද ගන්නේ?
ඔව්.
එතන
කාමලෝකෙත් තියෙනවා රූපලෝකෙත් තියෙනවා ඇහ චක්කායතනේ තියෙන කෙනාටනේ. තින්නම් සංගති පස්සෝ තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ චක්කායතනේ තියෙන්නේ සලායතනේ තියෙන්නේ අවිද්‍යාව මත. ඇයි අරූපාවචරයක් කෙනාට චක්කායතනේ උපදින්නේ නැත්තේ? ඇහැ හදන කෙලෙස් යටපත් වෙලා හින්දා. නේද? අරූපාවචර බ්‍රහ්මයාට ඇහෙන් දකින්න බෑනේ. ඇයි? ඇහැ උපදින කෙලෙස් යටපත් වෙලා. රහතන් වහන්සේ ඇහැ උපදින කෙලෙස් කඩලම දාලා යටපත් කරලා නෙවෙයි. එකයි අපරියාපන්නයි කියන්නේ. තුන් භූමියටම අයිති නැහැ. සලායතන නිරෝධය.
මේ ප්‍රසාද රූපය කියන්නේ ඇස විසින්ම සකස් කරන දෙයක් එතකොට.
ඔව් දැන් අපි ප්‍රසාද රූපය ගැන කතා කරනවා. මේක තේරුම් ගන්න කොහෙන් හරි පටන් අරන් කතා කරන්න ඕනනේ.
ඔව්.
එතකොට ඇස විසින් කියන්නේ ඇසේ ආපාතනය වෙන. එහෙම නැත්නම් ඇහෙන් හදන මට්ටමකට තමයි ප්‍රසාද රූපය කියන්නේ. එතකොට ඒක කියන්න අපි ඉතින් අපිට තේරුම් යන විදිහට කියන්න නම් එළියේ තියෙන වගේ සටහනක් ඇහැ ඉපැද්දුවා නේද? ඇහැ තුලේ ප්‍රතිබිම්බයක් හැදුවා කියලා එහෙම අපි කියන්නේ.
ඔව්.
හැබැයි ඒක තාම අර ලෝකෙට අයිති මට්ටමින් අපිට තේරෙන භාෂාවෙන් කියන්නනේ එහෙම
කියන්නේ.
ඔව්. ඒ වුණාට ඒක එතනම හටගන්න දෙයක් කර ගිනි කූර ගිනි පෙට්ටිය ගැව්වන් හටගන්න ගින්දර වගේ. ගින්දර කියන එක ගිනි කූරක් නෙමෙයි ගිනි පෙට්ටියක් නෙමෙයි. ඒව නිසා හටගත්තු ඵලයක් විතරයි. එතකොට ප්‍රසාද රූපය කියලා දෙයක් තියනවා නෙමෙයි. එතන විඥානෙට අහු වෙන්න මොනවද හටගත්තා. එතකොට එතනින් පැන නැග්ග කියන එකට තමයි තජ්ජෝ කියන්නේ. එතකොට ඒකට සමන්නාහරෝ ඒකට මනස යොමු වුණ හින්දා ඔන්න දැන් පේනවා. පේනවා කියන්නේ පේන විඥානේ හට ගන්නවා. පේන විඥානෙට කියන්නේ චක්කු විඥානෙට අරමුණු වෙන්නේ එතනින් පැන නැග්ග ගින්දර වගේ ස්වභාවය. ගිනි කූර ගිනි පෙට්ටිය ගැහුවහන් හටගත්තු ගින්දර වගේ ස්වභාවයක්. ඒ ගින්දර කොහෙවත් තිබුණා නෙමෙයි. ඒ මොහොතේ පැන නැංග ඒ බව විඥාණයෙන් දැනගන්නවා. හරි. එතකොට එතකොට ඒ ඇහැ කියන විඥාණයට ඒ කියන්නේ චක්කු විඥානය කියන ස්වභාවයට ඇත්තටම දකින්න පුළුවන් එතන ඉපදුන ස්වභාවයක්. එයාට බෑ එළියේ තියෙන රූපේ දකින්නත්, එයාට බෑ ඒක හදපු ඇහැ දකින්නත්. නේද? චක්කු විඥානයට පුළුවන් අර දැන් ඈත කරුවල කාමරයක ඔන්න ගිනි දැල්ලක් පත් වුණා. ගිනි දැල්ල පේනවා විතරයි. අපිට ගිනි පෙට්ටිය පේන්නෙත් නැහැ, ගිනි කූර පේන්නෙත් නැහැ. එහෙනම් චක්කු විඥාණයෙන් දැනගන්නේ ඔච්චරනේ.
ඔව්.
හැබැයි එයා අපිව මුලා කරනවා. එයා දැක්කා ගිනි කූරක් දැක්කා, ගිනි පෙට්ටියක් දැක්කා කියලා. ඒක මැජික් එක.
අහහා. ඔකේ.
හරි. ඒක මායාකාරී ස්වභාවය. මොකද එයා දකින්නේ ගිනි දැල්ල විතරයි. එයා තව විස්තර ටිකක් එකතු කරලා කියනවා. ගිනි දැල්ල විතරක් නෙමෙයි ගිනි දැල්ල හට ගන්න හේතු ටිකක් මම දැක්කා කියලා. දැන් අපි චක්කු විඥානේ හට ගන්න කලින් විඥානයක් තිබුණ නෑනේ. ඇහැ ගැන කියනවත් රූප ගැන කියනවත් නේද? දැකීම සිද්ධ වුණාට පස්සේනේ අපි ඇහැ ගැනයි රූප ගැනයි කියන්නේ. දැන් එතකොට ඇහැ ගැනයි රූප ගැනයි කිව්වේ මොන විඥාණයෙන්ද? දැන් දැකීම වෙන්න කලින් ඇහැ කී රූපක වි තියෙන්න ඕන කියලා කියන්න විඥාණයක් තියනවද අපිට? නැහැ. එහෙනම් චක්කු විඥාණයෙන් මවල පෙන්නපු ජාති දෙකක් මනෝවිඤ්ඤාණයෙන් ඇත්ත කියලා බාරගත්තා. ඒක තමයි විඤ්ඤාණේ මායාව. විඤ්ඤාණේ මායාකාරී කියනවනේ නේද?
සම්පූර්ණයෙන්ම. එතකොට මේ දැකීම ඒ තින්නන් සංගති පස්සෝ කියන එක සම්පූර්ණයෙන්ම චක්කු විඥානේ ඇසට නම් චක්කු විඥානයෙන්ම කරපු දෙයක්.
ඔව් මායාවක් තමයි.
කියලා ගත්තොත් හරියද?
ඔව් මායාවක්.
ඔව්. ඔව්.
මොකද ඇහැයි රූපෙයි දැකීමට අදාළ නැහැ.
නැහැ.
හරි. එතකොට ඒ හින්දා තමයි ඇහැ තිබුණොත් රූප තිබුණොත් චක්කු විඥානේ තිබුණොත් පස්සේ කියලා ප්‍රඥප්තියක් පනවනවා කියන එකක් විද්‍යමාන වෙනවා. හැබැයි ඇහැ තිබුණ නැත්නම් රූප තිබුණ නැත්නම් චක් විඥාණයට ඒ වැඩේ කරන්න බෑ. චක් විඥාණයට වැඩක් නැති වෙනවා එතකොට. එතකොට ඇහැයි රූපේ නැත්නම් චක් විඥාණය උපදින්නේ නැහැ.
එතකොට ඔක්කොම ප්‍රඥප්ති නේ එතනදී පටන් ගැනීම ඉතලා මායාව.
ඉතින් මායාවේ ඉඳන් තමයි අපි ස්කන්ධ පහක් පනෝගෙන කතා කරන්නේ.
එහෙමනම් පංචස්කන්ධයක් තියෙනවා.
මඟ තමයි යන්නේ කොහෙද පංචස්කන්ධි තියෙන්නේ? දැන් රූපස්කන්ධය කෙලින්ම මුලාවක් කියලා පේනවනේ. ඒ කියන්නේ අජ්ජත් බහිද්ද දෙකටනේ අපි රූපස්කන්ධය කියන්නේ. ඇහැ හරි රූපේ හරි තමයි රූපස්කන්ධය දැකීමේදී. හැබැයි ඒ දෙකම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් පනෝපුව. තර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් පනෝපුව බාරගත්තොත් ඒකට කියනවා ඒක උපාදාන කළා කියලා. ඒක එහෙමයි කියලා ගත්තොත් උපාදාන කළා. ගෙන වතුරේ බල්ලා ඉන්නවා කිව්වොත් ඔන්න රූපයක් අපි උපාදාන කළා. ඒක අවිද්‍යාවෙන් පැනෙවුවා කිව්වොත් එතකොට පේනවා පටිච්ච සමුප්පන්න බව. අවිද්‍යාව තියෙනකන් ඒක තියෙනවා, විද්‍යාව නැත්තම් ඕක උපදින්නේ නැහැ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති. එක එක්කෙනා එනවා නේද? කට්ටිය නිදාගන්නේ නැහැ වගේ.
තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි. මේ අපි දැන් එක ප්‍රශ්නයකට නම් උත්තරේ දීලා ඉවරයි සම්ප. මේ
දෙකකට මේ
ඉවරයි. යසස්ත පැහැදිලි ඇති නේද?
ඔව් සර්, පැහැදිලි.
අපේ මේ අසසුත් නලුත් එක්කෙනෙක් බංග්ලාදේශ් වලින් කනෙක්ට් උනේ. හොඳයි ඉතින්. ඉතින් මේ සම්පත් නේමේ පද්ම ඇහුවා මේ පංච උපාදානස්කන්ධේ නැතුව පංචස්කන්ධේ තියනවද කියලා. අවිද්‍යාව නැත්තම් ඒක තමයි
අපි එදා කතා කර එක වගේම තමයි නේද? ඒකම.
ඔව් ඒකම තමයි. එතකොට වෙන්නේ එහෙම වෙන්න බැහැයි කියලා. ඒ කියන්නේ අපි පංචස්කන්ධයක් ගැන කතා කරනවා නම් උපාදාන වෙලත් ඉවරයි, ඒවා විද්‍යාවෙන් පණවලත් ඉවරයි. මොකද දැකීම කියන එකට අයිති නෑ ඇහැවත් රූපේවත්. ඔන්න ඕක තේරුම් ගන්න.
දැකීම ඒක හරි සර්.
ඔව් දැකීම දිත්තේ මත්තන් කියනකොට බාහිරයක් පැනවෙන්නෙත් නෑ, අභ්‍යන්තරයක් පැනවෙන්නෙත් නෑ. ඒවා අපි අවිද්‍යාවෙන්මයි පණවන්නේ. එතකොට බාහිරට කියන්නේත් දිත්තේ දිත්තමත්තන් වුණොත් එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි. එයින් කියන්නේ බාහිරේ. එහිද නොවේ. මෙහිත් නොපිහිටයි. ඒ කියන්නේ අජ්ජත්තේ. මේ දෙක අතරත් නොපිහිටයි. දැන් ඒක පැහැදිලි වෙනවා ඇතිනේ. දිත්තේ දිත්තමත්තන් වුණොත් බාහිරේ පිහිටන්නෙත් නැහැ. බාහිරය නිසා පිහිටන්නෙත් නැහැ. අභ්‍යන්තරේ පිහිටන්නෙත් නැහැ. ওই දෙක අතරවත් පිහිටන්නේ නැහැ. ඒක ඒ දිත්තේ දිත්තමත්තන් කියන එකේ ඒක තේරුම් ගන්න නම් අඤ්ඤත්ත බහිද්ද දෙක අවිද්‍යාවෙන් පණවනවා කියන එක තේරුම් ගන්න වෙනවා. ඒතර ඇහත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් රූපෙත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා කියනවනේ නේද? අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියද්දි.
ඔව්.
එහෙම බැලුවක් තියෙනවා. පටිච්ච සමුප්පාදෙත් ඉතින් අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම ප්‍රූච්ච නාම රූප පත්‍ය සලායතන. අවිද්‍යාව මතනේ ওই ටික ගොඩනගින්නේ. අවිද්‍යාව නිරෝධ වුණොත් සංකාර නිරෝධයි, සංකාර නිරෝධන විඥාන නිරෝධයි, විඥාන නිරෝධන නාම රූප නිරෝධයි, නාම රූප නිරෝධන සලායතන නිරෝධයි. ආයි අපිට සලායතනයක් ගැන කතා කරන්න බෑ එතකොට.
දැන් පංචස්කන්ධය ගැන මගේ ඇදහිම තිබුණේ මම තේරුම් අරගෙන තිබුණ හැටියට ඒක ප්‍රස් කරන්නෙත් නැහැ, සංකාර හදන්නෙත් නැහැ කියන විදියටයි. ඒක නිකන් ඉතා පිරිසිදු එකක්. ඒක ඇති වුණා නම් ඒක ඊතරම නැති වෙන බවක්, ඒක දැනුමකට එන්නේ නැති දෙයක් කියන අදහසක් තමයි මගේ ළඟ තිබුණේ.
ඔව් ඇති වෙලා නැති වුණත් ඇති වෙන්න පුළුවන්ද අවිද්‍යාව නැතුව? අනේ අතනයි අපි අහන්න
ඕන. අවිද්‍යාව නිසානේ උපන්නේ.
ඔව්. එහෙනම් අවිද්‍යාව
නේ උපන්නේ නාතවගේ.
අවිද්‍යාව ප්‍රත්‍ය උන් නැත්තම් උපදීද? ඒක හරියට අර ගිනි කූරයි ගිනි පෙට්ටියයි තියෙනකොට දැන් එකක් අඩු වුණා වගේ. නේද? දැල්ලපත් වෙයිද එතකොට? උපදින්න හේතු නැති වෙනකොට උපදින්නේ නැහැ. තෙලුයි තිරයි දැල්ලයි ඕන නම් ආලෝකේ ඉන්න. මේ ප්‍රත්‍ය එකක් හරි අඩු වුණොත් උපදින්නේ නැහැ. ආලෝකේ හටගන්නයි දිහන්නේ. ඒතර ආලෝකේ නැති වුණා නෙමෙයි හටගන්නේ. තෙල් නැත්තං ආලෝකේ හටගන්නත් බෑ. තිරේ නැත්තං ආලෝකේ හටගන්නත් බෑ. දැල්ල නැත්තං ආලෝකේ හටගන්නත් බෑ. ඒක තමයි පටිච්චසමුප්පාද පටිච්චසමුප්පන්න ධර්මය කියන්නේ.
එනේ පංචස්කන්ධය පටිච්චසමුප්පන්නයි නේද?
ඔව්. පටිච්චසමුප්පන්න විතරක් නෙමෙයි අවිද්‍යාව ප්‍රත්‍ය වේ. දැන් අපි පංචස්කන්ධය කියන එක කියන්නේ මොනවාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥානනේ. ඔව්. ඔය කියන්නේ විඥාන, නාම, රූප කියන දෙක නේද?
හරි. ඒක තමයි.
එතකොට ඒ දෙක විඥාන නාම රූප කියන එක අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වෙන දෙයක්. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන. අවිද්‍යාවෙන් හදපු සංඛාරයේ උදව් කරගෙන තමයි විඥානයක් පහළ වෙන්නේ. අවිද්‍යාවෙන් සංඛාර කළේ නැත්නම් විඥානයක් පහළ වෙන්න විදිහක් නැහැ. විඥානේ පිහිටියේ නැත්නම් නාම රූප පිහිටන්නත් බෑ. ඒ කියන්නේ ඉත්පත්ත්ත් එහෙමමයි. දැන් අපිට අවිද්‍යාවෙන් ඕවා තියෙනකන් ඒව ගැන කතා කරන්න පුළුවන්. නිරෝධ වුණොත් එහෙම. නිරෝධ කියන්නේ ඉපදිලා නැහැ, හටගෙන නැහැ. මේ සම්පත් දාලා තිබුණා අර මනසේ මායාව පොත. ඒක හොඳයි හැමෝටම කියවන්න. PDF එක මේකට දැම්මද?
මටත් ලැබිලා
තියෙනවා.
දැම්මද?
ආ. ඒක කියවන්න. මේක මේවා බොහොම ලස්සනට විස්තර වෙනවා.
ඒ පොත ඇත්තටම ගොඩක් වටිනවා. ඒ මාමුරු හොඳට කියලා
තියෙනවා. දැන් මේක ගැන අදහස් තියෙනවද අපේ මේ යසස්ට හිතන්නේ මොනවාද
මේ? මේ පංචස්කන්ධයද සර්?
ඔව්.
ඒ පංචස්කන්ධය නෑ, ඒක තමයි සර් කිව්ව කාරණාව තමයි. මේ සමහර විට ඔක මේ අර මේ දැන් හේතු නැත්නම් දැන් මේ පංචස්කන්ධයක් පැනවෙන විදිහක් නැහැනේ. අවිද්‍යා පංචස්කන්ධයක් කියලා කියනවනම් තවත් පැනවීමක් නේ. ආ ඉතින් මේ සමහර විට ඔක අර සාමාන්‍ය කෙනා රහතන් වහන්සේ ගැන විවහාර කරන්න කියපු වචනයක් වෙන්නත් පුළුවන් සමහරලාට. මේ අර රහතන් වහන්සේගේ මට්ටම නොදන්න කමට එහෙම වෙන්නත් පුළුවන් සමහර විට. මේ නමුත් අර අවිද්‍යාව නැත්තම් පංචස්කන්ධයක් කියලා පැනවීමක් වෙන්නද? ඒක තමයි හිතෙන්නේ.
ඔව්. ඒකම තමයි ඇත්තටම වෙලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඔය Hindu මත ටික මේකට රිංගලා තියෙනවා. මොකද Hindu කට්ටිය ආත්ම සංකල්පනේ ඉන්නේ. ඕක විශේෂයෙන් ඔය බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ කාලේ සිද්ධ වුණ දෙයක්. මොකද ඉන්දියාවේ ඉඳලා නෑවි. එතකොට ඒ පොත් ලියනකොට ආත්ම සංකල්පෙම්මයි ලිව්වේ විසුද්ධි මාර්ගය වගේ ඒවා. එතකොට ඒක ඊළඟට අට කතා ලියවුනෙත් ඒ කාලේ. එතකොට දැන් අට කතා අල්ලගෙන නෙමෙයිවා මේ පැහැදිලි කරන්නේ සූත්‍ර.
ඔව්. එහෙමත් වෙනවනේ.
එතකොට ආත්ම සංකල්පෙ රංගලා තියෙන්නේ ඒවයි. ඉතින් ඒ කාලේ තමයි ඔය පටිච්ච සමුප්පාද කාල තුනකට බෙදලා පෙර අවිද්‍යාව වේවයින් කරන සංකාර. ඔහම ඔහම මේ අරවා මේවා ගොඩක් එකතු වුනේ. මේක ආරක්ෂණිකව සිද්ධ වෙන ක්‍රියාවලියක් වර්තමාන සිද්ධියක් කියන එක එකෙන් යටපත් වෙලා ගියා. ආත්ම ඒ කියන්නේ කාල තුනකට බෙදලා ආත්ම සංකල්පේ රිංගුවා එකට. පෙර ජීවිතේ මේ සරේ එහෙම කියන ඒ ටික. ඒකත් එක්ක කියලා හිතන්න පුළුවන් අය රහතන් වහන්සේ මරණකන් ඉන්නවා මරුණයින් පස්සේ නැහැ. ඉතින් ඒවා මේ සූත්‍ර වල ඒවා රිජෙක්ට් කරපු මත. ඒක තේරුම් ගන්න බෑ මේ ආත්ම සංකල්පය කියන්නේ. දැන් අපි පෘථග්ජන මනසට රහතන් වහන්සේට ශරීරය
තියෙනවනේ. ඒක තමයි.
ඒක තේරුම් ගන්න බෑ විද්‍යාව නැති මනසට රූපයක් පිහිටන්න බෑයි කියන එක.
අනිත් එක මේ රවිස මේ මේ දැන් රහතන් වහන්සේ ගැන කාට හරි කියන්න ගියොත් සාමාන්‍ය කෙනෙක්ට එතකොට රහතන් වහන්සේට වෙනීමක් නැද්ද? එතකොට බඩගින්න දැනින්නේ නැද්ද කියලා අහන ප්‍රශ්න වලට පෘථග්ජන මනසකට උත්තර මේ එකට උත්තරේ හදාගන්න අමාරුයි. කියන්නේ බඩගින්න රහතන් වහන්සේ ආහාර වළඳනවා. නමුත් රහතන් වහන්සේට බඩගින්නක් ගැන පැනවීමකුත් නැහැ. ආහාරයක් ගැන පැනවීමකුත් නැහැ. නමුත් අර ලෝක සම්මතයෙන් කටයුතු කරනවා. නමුත් ඒක සාමාන්‍ය කෙනාට ඒක දකිනකොට ඒකට යා විහිවර කරන්න හදනවා. එහෙනම් රහතන් වහන්සේට පංචස්කන්ධයක් තියෙනවා කියලා වගේ. මොකද සාමාන්‍ය කෙනාට ඒදී තේරුම් ගන්න අමාරුයි. ඒ වගේ දෙයක් නේද? සමහරට පංචස්කන්ධය කියලා දන්නේම නැතුව විහිවර වෙලා තියෙන්න පුළුවන් කියලා මට හිතෙනවා.
මම නම් පංචස්කන්ධය ගැන කිව්වේ රහතන් වහන්සේගෙන් සම්පූර්ණයෙන් තොරව. ඒ කියන්නේ මම කල්පනා කරේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයෙන් වෙනස් වෙනකොට මම කල්පනා කරේ දැන් ඒක උපාදානයක් නෑ, ඒක රැස් වෙන්නේ නෑ, එහෙමනම් ඒක පිරිසිදුයි කියන අදහස උඩ තමයි මම මේක ඇහුවේ. නැත්නම් සම්මන්නේ
ඒ පිරිසිදුව හරි දැන් ඒවා ටිකක් තියෙන්න ඕනනේ. එතකොට හටගෙන නිරුද්ධ වෙන දේවල් ප්‍රවාහයක් වගේ තියෙනවා නේද? ස්කන්ධ પરම්පරාවක්
තියෙනවා කියන්නේ පැවැත්මක් තියෙනවා.
ඔව්. හට ඇති වෙනව නැති වෙනව. ඉතින් මං අහන්නේ ඇති වෙන්න පුළුවන්ද අවිද්‍යාවෙන් තොරව?
يعني එතන නැහැ නේද සමුදයයි අස්තංගමයයි දෙක එකට නැහැ. මේ වගේ නැහැ. ආ ඒක හරියටම හරියට මම වටහක. ඒ කියන්නේ මේ විඤ්ඤාණ සංගති පස්සෝ කියන තැන ඒක එතනින්ම ඉවරයි නේ.
ඔව්. අපි අපිට මත ඉන්නේ පස්සේට අහු වෙලාමයි. පස්ස පච්චය එකයි අර 62ක් දෘෂ්ටි ටික සේරම බුදුහාඳුර පෙන්වන්නේ ඔකත් ස්පර්ශේ ප්‍රත්‍යයෙන්. ඔකත් ස්පර්ශේ ප්‍රත්‍යයෙන් කියලා. තදපි පස්ස පච්චය. තදපි පස්ස පච්චය. එච්චරයි කියන්නේ. ඒක හරිද වැරදිද කියන්නේ නැහැ. ඔය කියපු මතෙත් ඉතින් ස්පර්ශේ ප්‍රත්‍යයෙන්නේ කියලා කියනවා. ඊට පස්සෙයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි දන්න කෙනාට එතනින්ම උත්තරේ තියෙනවා. කියන්නේ සම්මාදිට්ඨිය තියෙන කෙනාට. සම්මාදිට්ඨිය නැති කෙනාට ඕක තේරෙන්නේ නැහැ. කියන්නේ ස්පර්ශ නිරෝධයක් ගැන නොදන්න කෙනාට මේ කතාව තේරෙන්නේ නැහැ, හිතාගන්න බෑ. එයා දන්නේ නැහැ නිපස්සය කියන්නේ පණෝගත්තු ප්‍රඥප්තියක් කියලා මේ මෝඩකමට. මේ මදුපින්දික සූත්‍රය කියෙව්වොත් ඒක පැහැදිලිව පේනවනේ නේද? ඇති කල්ලි රූප, ඇති කල්ලි චක්කු විඥානෙ, ඇති කල්ලි පස්ස පඤ්ඤත්තියක් පනවනවා කියලා විද්‍යමාන වෙනවා. ඇස නැත්තම් රූප නැත්තම් චක්කු විඥානෙ නැත්තම් පස්ස පඤ්ඤත්තියක් පනවනවා කියන සිද්ධියක් විද්‍යමාන වෙන්නේ නැහැ. ඒතර ඒක අපි තේරුම් ගන්න ඕන, අවිද්‍යාව දුරු කළ මනසටයි එහෙම වෙන්නේ.
තමසියුම් වැටෙනවා නැගිටිනවා වැටෙනවා නැගිටිනවා.
ඒක හොඳයි. දැන් ඔබතුමිය අහන ප්‍රශ්න මං හිතන්නේ අනිත් අයට ගොඩාක් උපකාරී වෙනවා. ඒක සාකච්ඡා වෙන තරමට තමයි මේව පැහැදිලි වෙන්නේ. ප්‍රශ්නයක් ඇහුවේ.
හලෝ. ඔව් සර්. ඒ කියන්නේ පංචස්කන්ධය දැන් අපිට රහතන් වහන්සේට පංචස්කන්ධය තියෙනවා කියලා කියනවා, උපාදානස්කන්ධයක් තමයි නැත්තේ කියලා කියනවා. ඒක කියන්නේ එහෙම කියන්නේ මොකක් හරි අපිට එහෙම කියන තැනක් තියෙනවද කියන එක මට හම්බුන්නේ නැහැ. එහෙම තැනක් මේ කොහෙවත් සඳහනක් තියෙනවා කියන එක දේශනාවල තියෙනවා, නමුත් ත්‍රිපිටකේ මට හම්බුන්නේ නැහැ.
ඒක මේ මෙහෙමයි, දැන් සූත්‍රවල ඕක ගැන කියපු තැන් මේ වරද්දලා තේරුම් ගැනීමක් කියලා තමයි මට හිතෙන්නේ. දැන් ඕක කියන එක තැනක් මහා පුන්නම සූත්‍රය. ඒකේ පංචස්කන්ධේ උපාදානේ ගැන කියනවා. පංචස්කන්ධය කියන්නේ උපාදානස්කන්ධය නෙවෙයි, මේ පංච උපාදානස්කන්ධය කියන්නේ උපාදානෙ නෙමෙයි. පංච උපාදානස්කන්ධයට යම් කැමැත්තක් වේ නම් ඒකමයි උපාදානය කියලා. ඉතින් ඔන්න ඔය වගේ ඉතින් මේ මං හිතන්නේ පොඩ්ඩක් වැරද්දගෙන තේරුම් ගන්නවා. ඉතින් ඒවා හරි සියුම් තැන් මේ සම්මාදිට්ඨිය නැතුව ලෝකෙට අයිතිපැත්තෙන්මනේ ඉතින් තේරුම් කරන්න යන්නේ. ඒතර ආත්ම සංකල්පේට බැහැලා තමයි තේරුම් කරන්නේ. එතන ප්‍රශ්නයක් කියලායි මට හිතෙන්නේ.
ඔය රූපයක් කියන එක අපි රූපයක් කියන එක ගත්ත ගමන් උපාදාන නොවුනත් රූපය කියන එක තියෙන දෙයක් කියලා බාර ගැනීමම අපි ඒක එතකොට අර මේ අභ්‍යන්තර බාහිර කියන දෙකට බෙදීමක් වෙනවනේ එතනම.
ඔව්. ඒ බෙදීමමයි උපාදාන කළා කියන්නේ. ඉතින් අනිත් පැත්තට
බෙදීමක් වුණා කියන්නේ ඔව් උපාදානයක්. ඒතකොට බෙදීමක් කරන එකෙක් ඉන්නවා. එහා පැත්තේ තව එකක් තියෙනවා. එතකොට පැවැත්ම ලෝකයක් කියන එක හැදිලා නැහැ එතනම.
හා ඒක තමයි. ඒ ලෝකය සකස් වුණා, දුක සකස් වුණා කියන නුවණ නැහැ එතකොට. දුක්ඛේ අඥාන.
ඔබතුමා කුරුණෑගල දේශනාවේදී රූපය දකින්න බැරි දැනගන්න බැරි දෙයක් හැටියට පෙන්වලා දුන්නා. ඒක පෙන්වලා දුන්නොත් මං හිතන්නේ මෙයාට තේරෙවි ඔය කියන ප්‍රශ්නේ අපිට කවදාවත් රූපයක් කියන එක ගන්න බෑ කියන එක. දකින්නත් බෑ.
ඔව් ඒක
කොහොමද දැනගන්නත් බෑ කියන එක.
ඔව් ඒ ටික කමල් කියන්නක බලන්න කොහොමද තිබුණේ කියලා. මට මතක නෑ.
Thank you.
ඒකේදී දැන් දැන් බලන්න රූපයක් කියලා අපි රූපයක් දකින්න රූපයක් එතකොට ප්‍රසාද රූපේ ඒ දෙකම ඇත්ත වශයෙන් උපාදාය රූප. ඒකේ මහා භූතනේ ඒක කවදාවත් අපිට දකින්න බැරි දෙයක්. ඒ කරලා ඒ රූපේ වශයෙන් දකින්නෙත් වර්ණයක් පමණයි. උපාදාය වශයෙන් දකින්නේ වර්ණයක් පමණයි. ඒ වර්ණය අපි හිතන්නේ පිට ලෝකේ තියෙනවා කියලා. නමුත් ඒක පිටින් දෙයක් නෙමෙයි ඇහැම හදලා දෙන දෙයක්. උතුමයික තේරුම් කරලා පෙන්නවා එක එක සත්ත්ව කොටාසවල දැන් කළු කළු සුදු දකින්න පුළුවන් අය නම් වලු වගේ එයාට ඒදී රූපයකට වර්ණයක් නැහැනේ. අපිටත් මේ වර්ණ හතක් පමණ දැනගන්න පුළුවන්කම නිසා අපි මේ වර්ණ ගන්නවා. නමුත් වර්ණ ඔයිට වැඩි තියෙනවනේ. ඒට වැඩිය තව අය ඉන්නවා ඒ වර්ණයට අඩු අය. වර්ණ දැකීමෙත් අඩු අය. ඒගොල්ලන්ගේ දෙයක් මේ වෙනස්නේ. ඒ කියන්නේ එක එකන දකින්නේ එක එකන ගැහේ තත්වයට. ඒ දැකීම ඒත් එක්කම දැන් පඨවි විතරයි අපිට දැනගන්න පුළුවන්. පඨවි කියන එක දකින්න බැහැනේ කවදාවත්. ඒක දැනීමක් පමණයි. ශරීරයට ලැබෙන දැනීමක් පමණයි. ඔබතුමා ඒකට ගත්තා මේ ඉදිරියෙන් තිබුණ මේසයක් අරගෙන ඒ ආයත පෙන්නවා. දැන් මේ මේසය කියන එක ඒකේ වර්ණේ පමණයි ඇහැට දැනගන්න පුළුවන්. එතකොට අපිට අල්ලන්න පුළුවන් කියලා. නමුත් ඇහවගෙන ඇල්ලුවොත් ඒ තත්ත්වය වෙනස් වෙනවා. අනේක පෙන්නවා. අනේක පොඩ්ඩක් කියලා දුන්න පෑයට තේරෙවි අපිට රූපයක් එළියෙන් කොහෙලකවත් ගන්න බෑ කියන එක.
මම ඒකට පොඩ්ඩක් මට අදහසක් කියන්න තියෙනවා. සෝ වර්ණය කියන එක භාවිත කරාට ඔය කල කියන එක නෙමෙයි සෝ උතන. වර්ණ කියලා කියන්නේ අපි.
ඔව් සම්.
හලෝ.
ඔව් ඇහුණා. වර්ණය කියන එක අපි හිතන දැන් අපි ඇහෙන් දැක්කා කියලා හිතන රූප දැන් ඕක විස්තර කරනවා. වර්ණ නිල් පාට, කොළ පාට, රතු පාට එක එක විදිහට මේ දන්න පාට ටික ඔක්කොම විස්තර කරනවා. ඊළඟට හැඩය, රවුම්, අතරැස් වගේ එක එක જાතියේ හැඩ ටිකත් විස්තර කරනවා. ඔය ස්වභාවයක් තමයි දැක්කා කියලා හිතන්නේ. ඒ කියන්නේ ඇහැට අරමුණු වෙන චක්කු විඤ්ඤාණය රූප කියලා. දැන් සද්ද අරමුණු වෙන්නේ නැහැ නේ, වර්ණ හැඩ විතරනේ ඇහැට අරමුණු වෙන්නේ. ඒතකොට චක්කු විඤ්ඤාණයසු රූපේසු. ඇහෙන් දැනගන්න පුළුවන් රූප, ඇහැ නිසා දැනගන්න පුළුවන් රූප. එතකොට අපි දැන් අර ප්‍රශ්නයක් එනවා. දැන් අපි ඇහෙන් දැකලා දැනගන්න දේ අල්ලලා බලන්න බැයිද? දැන් පුටුවක් තියනවා දැක්කොත් අපිට ඇල්ලුවොත් ඒ පුටුව අහුවෙනව නේද? එතකොට අර වතුරේ බල්ල හැදුවට වඩා තියෙන දෙයක්ම නෙවෙයි දැකලා තියෙන්නේ කියලා ප්‍රශ්නයක් එනවා නේද? ඒකට කොහොමද උත්තරේ දෙන්නේ?
විඤ්ඤාණ දෙකක් එකසරට හටගන්න බැහැ.
නෑ, එකසරේ නෙමෙයි. අපි දෙසරකට යොක කරනවා කියමුකෝ. ඉස්සෙල්ලා එහෙන් දැකලා අන්න පුටුවක් තියෙනවා කියලා දැනගන්නවා. ඊළඟට ගිහිල්ලා ඔගේ වාඩි වෙනවා. දැන් නැති පුටුවක් නම් කොහොමද වාඩි වෙන්නේ? වතුරේ බල්ලෙක් වගේ නම් කොහමද වාඩි වෙන්න විදිහක් තියෙන්න බෑනේ ඒකට. දැන් මොකද කියන්නේ?
හිතන්නේ මානසික මායාවම තමයි.
ඒක දැන් එතන මොකද්ද වෙන්නේ කියලා විස්තර කරන්න පුළුවන්ද?
විස්තර කරනවා කියන්නේ දැන් දකින්නමයි කියන එක එතනම නිරෝධ වුණා. ඊගවට සිත් પરම්පරාවකගේ කාය විඥානය ඒ විඥාන කීපයක එකතුවකින් ඒ කියන්නේ මම මේක කෙටිම කියනවා නම් ඇති වෙනවා නම් ඇති වෙන්නේ සිතක් නැති වෙනවා නම් නැති වෙන්නේ සිතක්. එතකොට ඔය සිත් ගානනාවකගේ එකතුව නිසා අපි දැනගන්න දැනීමක් මිසක් එතන එහෙම දෙයක් සත්‍ය වශයෙන් සිදු වුණයි කියලා කියන්න බෑ.
ඇදර පුටුවේ වාඩි වෙන්න බෑයිද ගිහිල්ලා?
ඒකත් එතකොට කියන්න පුළුවන්. ඉතින් අපි දකින්නවා දෙයක් ගිහිල්ලා අල්ලනවායි කියන්නත් පුළුවන්. නමුත් එතන තියෙන්නේ වේගයක් පමණයි. කියන්නේ සිත් ඇති වෙන විඥානයගේ වේගය තමයි මම නම් මම දකින්නේ. එතන මම තව කෙනෙකුට බාර දෙන්නම් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න.
වේගෙන් අල්ලන්න ගියොත් ඔකට උත්තරේ එන්නේ නැහැ. කියන්න ගියාම තේරෙනව නේද ඒක? වේගේ ප්‍රශ්නයක් නෙමෙයි. අපි හිතමු ක්ෂණික වේගයකින් අපි බලනවා. විදුලි කොටන විදුලි එළියෙන් බැලුවා කියලා හිතන්නකෝ. එතකොට පුටුවක් තියනවා කියලා පේනවා. එතකොට ඔන්න දැන් එළිය නිවුණා. දැන් අපි දන්නවා පුටුව තියෙන තැන දැනගත්තා. දැන් ගිහිල්ලා වාඩි වෙනවා. දැන් එළිය ඕනේ නැහනේ. ඇහැ වහගෙනනේ ගිහිල්ලා වාඩි වෙන්නේ. ඒ කියන්නේ අහුනොත් පුටුව අහු වෙනවා කියන තැනට අපි ඇවිල්ලානේ ගිහිල්ලා වාඩි වෙන්නේ. ତେර මොකද්ද ඔතන තියෙන මුලාවක් වුණාද? වුණා නම් කොහමද?
මුලාවක් නම් වුණා. මොකද ତେර පුරුත ආශ්‍රව ටික ඔතන තියෙන්නේ. මොකද අතීතන්නාත්වගමයි යන්නේ ତେන ඒ මොහොතේ මොහොතේ ඇති වෙන දේ ඒ මොහොතේ නොදැකීම නිසා මට ඒක හරි ගස්සලකන්න
කමක් නැහැ. ඒ මොහොතේ දැන් අපි විදුලිය කොටන වෙලාවේ ඇති වුණා, අපි දැක්කා. ඒක එහෙමම නැති වුණා. ඒක නැති වුණා නම් ඉතින් ඕකේ ගිහිල්ලා වාඩි වෙන්න බෑනේ. මේ කොච්චර වේගෙන්ද ඇති වෙලා නැති වුනේ? ක්ෂණයක එහෙම නැට අපිට ගිහින් ඔගේ වාඩි වෙන්න පුළුවන්.
මට සමා වෙලා ඔබතුමාම පැහැදිලි කරලා දෙනවනම්.
හඳයි, තව කවුරු හරි පැහැදිලි කරන්න බලන්න.
එක එක ආයතනයේ හැකියාව බැලුවොත් එන්නේ මෙතන. මේ ආයතන දෙක කරන්න පුළුවන් මෙච්චර ඉන්න.
ඔව් ඒක හරි.
හැකියාව
ආයතන හැකියාව තමයි අපිට බලන්න තියෙන්නේ. අපි ආයතන පිරිසිඳ දැකලා නැති ප්‍රශ්නෙමයි ඔය තියෙන්නේ. ඇහැ පිරිසිඳ දැකලත් නැහැ, කාය ආයතන පිරිසිඳ දැකලත් නැහැ. අනේ මේ පැත්තෙන් බැලුවා නම් ඔකට උත්තරේ තියෙනවා. ආයතනයේ යසස්ට පැහැදිලි කරන්න පුළුවන් වෙයි නේද?
ඒ කියන්නේ සර් මේ පුටුව නේද? අර පුටුවක් දැක්කා. ඉතින් පුටුවේ ගිහිල්ලා ඉඳගත්තම ඉඳ ගන්නත් පුළුවන්. දැකලා ගිහිල්ලා ඉඳ ගන්නත් පුළුවන් කියන එක නේද සර්?
ඔව්.
ඒකනේ?
ඔව්.
ඔව්. ඒක සර් එතකොට මේ අර දකින්නකොට දකින්න පුටුව ගැන හිතින් දැකීම පෙනීම ගැන හිතින් හිතනවා. හිතින් හිතන එක දන්නේ නැහැ හිතින් හිතනවා කියලා. ඊට පස්සේ පුටුව කියන නිමිත්ත අරගන්නවා. ඉතින් ඊට පස්සේ එතෙන්ට ගිහිල්ලා ඉඳ ගන්නකොට කයට පහස දැනෙනවා. ඒක තව ක්‍රියාවක්. එතකොට ඒක තව ක්‍රියාවක් කියලා දන්නේ නැහැ පහස කියලා. නමුත් අර දැක්ක එකයි හිතින් හිතපු එකයි ඊට පස්සේ පහස ලැබුපු එකයි ওই තුනම එකට එකතු කරගෙන මම දැක්ක පුටුවේ ගිහිල්ලා ඉඳගත්තා කියලා මතයකට එනවා, නිගමනයකට එනවා කියලා තමයි මට හිතෙන්නේ සර්.
එතකොට දැක්ක පුටුවේ නෙමෙයිද දැන් වාඩි උනේ?
දැක්ක පුටුව කියන්නේ දැන් පෙනීම තිබ්බ තැනක හිතින් හිතන්න ගිහිල්ලා පුටුව හදාගත්තනේ. එතකොට ඒ හදාගත්ත නමුත් දැක්කේ නෑ, ඒක හිතින් හිතපු එකක් කියලා දැක්කේ නෑ. එතකොට එතනට ගියා, එතනට ගිහිල්ලා වාඩි වෙනකොට ඇති වෙන්නේ කයට පහස. එතකොට ඒ තුනම එකට එකතු කරගෙන තමයි මේ මට හිතෙන්නේ ඔය දැක්ක පුටුවේ ගිහිල්ලා වාඩිුණා කියලා ගන්න.
අපි හිතන්නේ දැක්ක පුටුවේ වාඩිුණා කියලා. නමුත් අපි මම හිතන්නේ දැක්ක පුටුවේ නෙමෙයි වාඩි වෙන්නේ. අපි හිතින්ම හදාගත්ත පුටුවේ තමයි වාඩි
වෙන්නේ. හිතින්ම හදාගත්ත එකකින් ගිහිල්ලා. නමුත් අර ක්‍රියාවලිය තුනක් වෙලා තියෙන්නේ. පෙනීම සිද්ධ වෙලා, හිතීම සිද්ධ වෙලා, ඊට අමතරව පුටුවේ වාඩි වෙනකොට මේ පහස, කායට පහස දැනලා තියෙනවා. ඔය ක්‍රියාවලි තුන, ක්‍රියාවලි තුනක් විදිහට දන්නේ නැහැ. අපි ඕක එකක් කරගෙන මේ දැක්ක පුටු ඉඳගත්ත කියලා අරගන්නවා කියලා තමයි මං හිතන්නේ.
එකෙන් දැක්ක පුටුවේ නෙවෙයිද ඉඳගෙන තියෙන්නේ?
දැක්ක පුටුවේ කියන්නේ මේ දැක්ක පුට්ටුව කියන්නේ පෙනීම ආරම්භය පුටුවක් හිතන කියලා හදාගත්තනේ. එතකොට ඒ පැත්තෙන් බලනකොට දැන් පුටුවක් මුලාවෙන් හදාගත්තා. එතකොට සහහන්නේ දැක්ක පුටුවේ නෙවෙයිද කියන එකෙන් අදහස් කරන්නේ, ඒ කියන්නේ අපි පුටුව තියනවා කියලා ගත්ත පුටුවේම දිනගත්තේ කියන එකද? එහෙමද?
ඔව්, දැන් ඇහෙන් දැකලා දැනගත්තු පුටුවේ නේ ගිහිල්ලා වාඩි වෙන්නේ.
වාඩි වුණේ. ඔව්.
දැන් එහෙම නෙවෙයිද උනේ?
එහෙම නෙවෙයි කියන එකක් මේ. නමුත් අර පේනවා කියන එක එකේදී පෙනීම ආරම්භය මුලාවෙන් හදාගත්තේ පුටුවක් පේන්න තියනවා කියලා. නමුත් ඇත්තට සිද්ධ වුණේ දැකීම දැකීමක්. නමුත් හිතන්න ගිහිල්ලා හිතීම හිතීමක්. නමුත් ওই දෙක එකට මේ පුටුවක් කියන එක හිතන එක, හිතන ස්වභාවයක්. ওই පේන එකට අර හිතන එක ගැට ගහගන්න පුටුවක් හදාගත්තා. ඉතින් දැන් පේන්න තියෙන පුටුවට ගිහිල්ලා ඉඳ ගන්නකොට එතන සිද්ධ වෙනවා. පුටු ඉඳ ගන්නකොට පහස, කයට පහස දැනෙනවා. එතකොට අර හදාගත් නිමිත්ත තියෙනවා මේ පුටුව දැක්ක පුටුව කියන එක. එතකොට අර පහස එනකොට ඒ පහස කියන්නේ තව ක්‍රියාවක්, තව දැනෙන එකක්. ඒක වෙනම ඉන්ඩිවිජුවලි වෙන තව සිද්ධියක්. නමුත් අර පුටුවට ඕක ගැට ගහ ගන්නවා. දැක්ක පුටුවේ මම වාඩි වුණේ කියලා අර පහස දැනනකොට කියලා තමයි මට හිතෙන්නේ.
නමුත් දැන් හේතු සමගම ඵලය නිරුද්ධ වෙනකොට මම දැකපු පුටුවක් තියෙන එළියේ බාහිරේ පුටුවක් තියෙන විදියක් නැහැනේ. එක ආශ්‍රවයක් හැටියට ගත්තනම් අපි සංඥාවට ගිහිල්ලා පස්ස ප්‍රඥප්තියෙන් සංඥාවට ගිහිල්ලා ඒ හදාගත්ත පුටුව එතකොට ලෝකෙට ඇතුල් වෙලා කරන ක්‍රියාවලියක් නෙවෙයි දෝතම.
හඳයි හඳයි, එහෙම තමයි හිතන්න ඕනේ. තව කාට හරි කියන්න පුළුවන්ද?
උපද්ද වාගෙනමයි ඒක පරිහරණය කරලා තියෙන කියලා. දැන් පුටුවත් අපි උපද්දවගෙන මේ මොහොතේ අවිද්‍යාව නිසා උපද්දවගෙන නැහැ. මේ මොහොතේ අවිද්‍යාව නිසාම උපද්දගෙන පරිහරණය කරපු දෙයක් කියලා දකින්නකොට
මං හිතන්නේ හැමෝම හරි කියන්න හදන දේ හැබැයි අහගෙන ඉන්න අයට පැහැදිලිද? දැන් මං අහපු ප්‍රශ්නෙත් එක්ක පොඩ්ඩක් නිකන් කියන්න ගියාම පැටලෙන ගතියක් තියෙනවද නැත්තම්? දැන් මේ
ප්‍රශ්නෙට මේකෙන් පුටුවකුත් නැහැ, වාඩි වුණු කෙනෙකුත් නැහැ. නමුත් ඒක පැහැදිලි කරහලා තෙන්දන ප්‍රමේයකුත් නැහැ. කියන්නේ සමුදය අසංගමය නිරෝධය, සමුදය නිරෝධය.
Thank you.
දැන් සමුදය අස්සංගමය බලනවා නම් සත්‍ය වශයෙන් අපි සංඥාවට අහු වෙලා එළියට තියෙන පුටුවක් හදාගත්තා. ඒ කියන්නේ ඒ නිරෝධය නොදකපු නිසා ඒ විදියට ආශ්‍රව වලට අහු වෙලා පුටුවක් තියෙනවා කියලා ඒ ආශ්‍රව එකතුෙන් මමත්වයක් හදාගෙන දකින මම හිටපු නිසා මමත් හදාගත්තා සංඥාව නිසා මේ මම මේක දකින මම ඉන්නවා කියලා. එතකොට එතන ඉඳලා සම්පූර්ණයෙන්ම හැසිරෙන්නේ මුලාවේ ලෝකයේ තුල. එහෙමද?
මට පොඩ්ඩක් මිස් වුණා කියපු දේවල් මොකක්ද අන්තිමට කිව්වේ? උත්තරේ ලැබුණාද ප්‍රශ්නෙට?
මම හිතන්නේ අන්තිමට මම නම් කිව්වේ බාහිරයේ තිබුණු පුටුවක් නැහැ. එතකොට ඒ කියන්නේ එතකොට සංඥාවෙන් සංඥාවට ගිහිල්ලා මුලා වෙලා සංඥාවෙන් පුටුව දකිනකොට මමත්වයක් එතන මම දකින මම ඇති වුණා. එතකොට එතන ඉඳලා ඉතින් ලෝකය තුල අවිද්‍යාවෙන් ඊළඟ ටික සිත් ඇති වෙමින් ඒ කියන්නේ මේ කාය විඥානය, චක්කු විඥානය, කාය විඥානය තුලින් වැඩ කරපු බවක් තමයි මම හිතුවේ.
දැන් ඔය උත්තර දෙන්න හැදුවට මොකද්ද නිකන් පැහැදිලි ගතියකුත් පොඩ්ඩක් පැත්තක තියනවා වගේ නේද?
පූර්ණෙම්
කාට හරි මේක පැහැදිලි කරන්න පුළුවන්ද? මේ රූපා ඉන්නවද මේ?
පෙරවන් සර්ණයි මහත්තයා, මට ටීචර් ගැඹුරට තේරෙන්නේ මම අහගෙන ඉන්නම් උත්සාහ ගන්නවා තේරුම් ගන්න. කතා කරන්න නම් ඉතින් දැනුමක් නෑ.
හොඳයි.
පෙරවන් සර්ණයි.
හොඳයි, තේරුවන් සර්ණයි. දැන් මෙහෙම බලමු. ඔක මං හිතන්නේ අර අපි මේ ආයතන ගැට ගහන පැත්ත තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ අපි අර සත්තු හය දෙනා කියන්නේ. අපි ඇහෙන් දැක්කහම එතනින් නවත්තන්නේ ආයතන හයම ඔකට ගැට ගහනවා. ඒ කියන්නේ දැන් ඇහෙන් දැකලා අත්දකින්න පුළුවන් එකක් හරිනම් ආයේ අත්දකින්නව නම් ඇහෙන් දැකලා විතරණයක් අත්දකින්න පුළුවන්. දැන් අපි කණෙන් අහලා දැනගත්තා නම් ආපහු ඒ අත්දකීම ගන්න කණෙන් අහලා විතරක් වෙන්න ඕනනි පුළුවන් වෙන්නේ. හරිනම් පැහැදිලි ඇති නේද? දැන් කණෙන් කරන වැඩේ ඇහැට කරන්න බෑනේ, ඇහෙන් කරන වැඩේ කනට කරන්නත් බෑනේ. එහෙනම් අපි කණෙන් අහලා යම් කිසි දෙයක් දැනගත්තා නම් එතකොට සද්දයක් ගැනනේ දැනගන්නේ. එහෙනම් ඒක ආයේ දැනගන්න නම් කණෙන් අහලා විතරයි පුළුවන් වෙන්න ඕන. ඇහෙන් දැකලා දැනගන්න පුළුවන් වෙන්න බෑ. ඒ වගේම ඇහෙන් දැකලා දැනගන්න යම් කිසි ස්වභාවයක් තියෙනවා නම් ඒක කවදාවත් කණෙන් අහලා දැනගන්න විදිහක් නැහෙනේ. මොකද ඇහැට ගෝචර භූමිය වෙනස්, කනට ගෝචර භූමිය වෙනස්. ඒ විදිහට දකින්න මේ ආයතන හයටම ගෝචර භූමි වෙනස්. ඒගොල්ලන්ගේ විෂය වෙනස්. මං කියන්නේ දැන් ડોක්ටර් කෙනෙකුට බෙහෙත් දෙන්න පුළුවන් වුණාට නඩු ගහන්න බෑ, නඩු කියන්න බෑ. ඒක ලෝය කෙනෙක්ගේ වැඩක්. ඒතර ලෝය කෙනෙක් ළඟට අපි යන්නේ නෑනේ බෙහෙත් ගන්න. මොකද එයාට ඒක ගෝචර නෑ, එයාගේ විෂය නෙවෙයි. එතකොට අපි ඇහෙන් කියපු දේ දැනගන්න කණෙන් උත්සාහ කළොත් ඒක මුලාවක්මයි. කණෙන් දැනගත්තු දේ ඇහෙන් දැනගන්න උත්සාහ කළොත් ඒකත් මුලාවක්ම වෙනවා. ඒ විදිහටම දකින්න ඇහෙන් දැනගත්තු දේ කාය ආයතනෙන් අත්දකින්න ගියත් ඒක කරන්න බැරි වැඩක්. මොකද ඒගොල්ලන්ගේ විෂය වෙනස්. ඇහෙන් කරන වැඩේ කණෙන් කරන්න බෑ වගේ කයෙන් කරන්නත් බෑ, දිවෙන් කරන්නත් බෑ, නාසයෙන් කරන්නත් බෑ. ඒගොල්ලන්ට අදාළ වෙන වෙන විෂයන් මිසක් තව කෙනෙක් කරන එක තව ආයතනයකට කරන්න බෑ. ඒක ඇත්ත තත්ත්වය. හැබැයි අපේ මෝඩකමට කරන වැඩක් තියෙනවා. එක ආයතනකින් මොකක් හරි දැනගත්තු ගමම්ම අපි අර හය දෙනාවම ගැට ගහනවා. ගැට ගහනවා කියන්නේ ඒ ආව වෙන ඕන ආයතකින් දැනගන්න පුළුවන් බවට පත් කරනවා. දැන් බලන්න ඒක වෙන්නේ ඇහෙන් දැකපු දේ එළියේ තියනවා කියලා හිතුවොත්. දැන් අපි දන්නවනේ වතුරට ඉබෙන බල්ලා ඇහෙන්නේ දකින්නේ. එතකොට උගේ මෝඩකමට තමයි ඔය දැකපු දේ තියෙන්නේ එළියේ කියලා විශ්වාස කරන්නේ. කියන්නේ ඔය පේන බල්ලා ඉන්නේ වතුරේ කියලා විශ්වාස කරනවා. ඒ මෝඩකමට අහුණ ගමන් වෙන තව සිද්ධි ටිකක් තමයි ඒ බල්ලා ඇහෙන් දකින්න විතරක් නෙමෙයි ගිහින් ඕන නම් හපා ගන්නත් පුළුවන්. කියන්නේ ආයතනයටත් අහු වෙනවා. හපා කනකොට ඉතින් ලේ රසක් එහෙම දැනුනොත් ඒකත් දැනේ. කියන්නේ ජීව ආයතනෙත් පුළුවන්. ඒ බල්ලගේ ගඳ සුවඳක් බලු ගඳ තියනවාද කියලා නාසයෙන් දකින්නත් පුළුවන් කියලා හිතනවා. ඒ බල්ලා බිරුවොත් එහෙම සද්දේ ඇහෙයි කියලා කණෙනුත් අද්දකින්න පුළුවන් කියලා හිතනවා. දැන් මේ ආයතන ටික ගැට ගැහිලා නේද? දැන් ඇහෙන් දැකලා දැනගත්තු දේ අනිත් ආයතන වලිනුත් දැනගන්න පුළුවන් මට්ටමකට ගෙනහැල්ලා. එහෙම ගෙන ආවේ අපි දැනගත්තු දේ බාහිරේ පැනෙව්වොත්. එහෙම නැත්තම් ආයතන වෙන් කරලා බැලුවොත් ඇහෙන් දීපු රූප සංඥාව ගැන මනස කල්පනා කරලා දැනගත්තා. දැන් අපි එළියෙන් තියන්නේ නැහැ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක සිතුවිල්ලක් විතරයි. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. මන ධම්ම මනෝ විඥාන. ඒක බාහිර රූපයක් කරන්නේ නැහැ එතකොට. තර වතුරේ බල්ලෙක් පනවන්නේ නැහැ. ඇහෙන් පේනවා බල්ලෙක් වගේ. හිතෙන් දැනගන්නවා බල්ලෙක් වගේ පේනවා කියලා දැනගත්තා විතරයි. බල්ලෙක්ව හදලා එළියෙන් තියන්න යන්නේ නැහැ. එතකොට මුලා වෙන්නේ නැහෙනි. ලෝකෙට අහු වෙන්නේ නැහැ. නිමිති සකස් වෙන්නේ නැහැ. දැන් නිමිති සකස් වුණා කියන්නේ මේ දැනගත්තු දේ එළියේ බාහිර දෙයකට සම්බන්ධ කළා. ඒ නිමිත්තේ තියෙන ලක්ෂණයක් තමයි ඒක හදපු ආයතනෙ විතරක් නෙමෙයි අනිත් ආයතන වලිනු අත්දැක්කොත් මේ වගේ කියන ටිකත් ඔතෙන්ට ඇතුල් කරනවා. ඒකට තමයි අපේ පෙර ඇසුර එහෙම ඇදලා ගන්නෙ. ඒකට ඇහෙන් දැක්කොත් මේ වගේ පේනවා විතරක් නෙමෙයි ඒකේ ගඳ සුවඳ බැලුවොත් මේ වගේ දැනෙනවා. රස බැලුවොත් මේ වගේ දැනෙනවා. අල්ලලා බැලුවොත් මේ වගේ දැනෙනවා කියන ටිකත් ඔකට ඇතුළත් කරනවා. බාහිරෙන් කියලා විශ්වාස කිරීම තුළ. ඔක හිතෙන් හදලා හිතෙන් දැනගත්තා කියන තැන සිහිය නුවණ නැත්තම් අපිට එන්නේ එළියේ තියෙන දෙයක්ම දැනගත්තා කියන එකට. එතකොට අන්න නිමිති සකස් වුණා. නිමිති සකස් වුණා කියන්නේ ආයතන හය ගැට ගැහුවා තව විදිහකට කිව්වොත්. ආයතන හය ගැට ගැහුවා කියන එකේ අදහස තමයි ඕන ආයතනකින් අත්දැක්කොත් අපේ හිත කියනවා දැන් අල්ලලා බැලුවොත් මෙහෙමයි දැනෙන්නේ. රස බැලුවොත් මෙහෙමයි දැනෙන්නේ. ගන්ධ සුවඳ බැලුවොත් මෙහෙමයි දැනෙන්නේ කියලා අර රූපය ගැන විස්තර ටික කියනවා. එතකොට අපේ තණ්හාව බලවත් වෙන ආයතනෙ උපද්දලා අපි ඒක අත්දකින්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආයේ ආයේ පංච උපාදානස්කන්ධ හදනවා අරක මත ඉඳගෙන. එක බොරුවක් ඇත්ත කරගත්තට පස්සේ ඒ බොරුව මත ආයේ ආයේ අපි හිතනවා කියනවා ක්‍රියා කරනවා. ඒ තමයි කර්ම වෙන්නේ. අලුත් කර්ම සංසාරේ ගෙනියන විපාක තියෙන කර්ම ලෝකෙට අහු වුණා. ඒ තමයි ආයේ ආයේ දුක හදනවා කියන්නේ. ආයතින් පංච උපාදානස්කන්ධ උපචයං ගච්ඡති රස කරනවා. ආයේ ආයේ පංච උපාදානස්කන්ධ රස කරනවා. එතකොට ඒක වෙන්නේ අර පළවෙනි ආයතනේ මුලාව මත ආයතන හය ගැට ගහලා නිමිත්ත සකස් කළා. එතකොට ඔන්න ඔය ගැට ගැහිම මත නේද දැන් ඇහෙන් දැකපු දේ කාය ආයතනෙනුත් අත්දකින්න පුළුවන් මට්ටමකට ගෙනහැලා තියෙනවා. ඒක ඇසේ මුලාව මත එතන වෙනවා. ඒ නිසා තමයි ඇහෙන් දැකපු දේ අල්ලලා බලන්න පුළුවන් කියන මට්ටමකට ගෙනහැලා තියෙන්නේ. ඒ මත නේද අපිට ගිහින් වාඩි වෙන්න අල්ලලා බලන්න පුළුවන්. මේකේ තද ගතිය ගැන අදහසත් ඔතන දාලා ඉවරයි ඇහෙන් දකිනකොටම. දැන් ඇහැට කවදාවත් පටවිය ගෝචර වෙන්නේ නැහැ නේ. වර්ණය හැඩය ගෝචර වුණාට. හැබැයි අපි දකින පුටුවේ මෙච්චර තදයි කියන එකත් අතන දාලා ඇල්ලුවොත් මේ වගේ තදට දැනෙනවා. ඕක උඩ මේ වගේ බරක් තියන්න පුළුවන් කියන එකත් එතෙන්ට දාලා. ඒ වර අපේ චේතනා. චේතනා වලින් චේතනා කියන්නේ සංකාර. පුටුව ගැන චේතනා ටික. ඒතරේ සංකාර කරන්නේ දැන් එළියේ තියෙන පුටුව ගැන. ඒ මට්ටමට යනකොට ආයතන හයෙන්ම ඒ කියන්නේ දැන් ඇහෙන් දකින මට්ටම නෙවෙයි දැන් ඒක කාය ආයතනින් අත්දැක්කොත් මෙහෙමයි කියන ටික උතෙන්ට රින්ගෝ. දැන් පැහැදිලිද කියන කරුණ මොකක්ද උනේ කියලා?
හොඳටම පැහැදිලි.
මට එතන සර් කියනට අදහසක් ආවා. දැන් අපි දැන් අපි ආශ්‍රය කිව්වා ආශ්‍රය වලින් තමයි අපිට දැන් අපි ඒකෙන් වෙන එක ආයතනකින් අත්විඳින දෙයක් තව ආයතනකින් වුණත් පුළුවන් කියලා අත්විඳින්න පුළුවන් කියලා හිතන්න අපි ආශ්‍රය වලින් කියලා. දැන් අපි මෙහෙම එකක් උදාහරණයක් ගත්තොත් අපි කියමු අපි මිරිස් කරලක් කියන එක ගත්තොත් අපි දැක්කාම හිතනවා මේක කෑවහම අපිට එන්නේ සැරක් කියලා. ඒක අපේ ආශ්‍රව වලින් හැදිලා තිනවා මේක කෑවහම එන එක සැර කියන එක ප්‍රෙඩික් කරන්නත් පුළුවන් අපිට. නමුත් අපි කියමු අපි මිරිස් කරලක් දැක්කට ඒකේ ඇතුලේ අපිට පේන්නේ නැතුව තියෙන්නේ සීනි කියලා. එතකොට අපි කෑපු ගමන් අපිට සැරෙන් ඇත්තටම සැරෙන්නේ නැහනේ. අපි ප්‍රෙඩික් කරනවා සැර එනවා කියලා. නමුත් එන්නේ සැර නෙමෙයි. අපි ඒ සැර නෙමෙයි කියලත් අපිට තේරෙනවා. එතකොට අපි අර ආස්ට්‍රෝලින් හිතාගත් එකක් අපි එකපාරට ඒත් වෙනස් කරලා දානවා අපි.
ඊට පස්සේ මොකද වෙන්නේ?
ඊට පස්සේ
දැන් මිරිස් කරලා කෑවහම පැණි රස දැනෙනවා. දැන් මොකද ඊළඟට ආයේ මිරිස් කරලා දකින්නකොට?
දැන් ඒතර දෙපා හිතනවා මේක පෑන් රහ තියෙන එකක්ද මේ සැර තියෙන එකක්ද කියලා දෙපා දෙකම හිතන්න පුළුවන් සමහරවිට. මං එක සැරයක් මෙහෙමත් රැවටුණා කියලා.
ඔව් රැවටුණා කියලා නෙමෙයි මේක අත්දැක්කා කියලා.
අත්දැක්කා.
දැන් අන්න ඒක තමයි. ඒක
අයිත් එක අප්ඩේට්. ඒක අයිත් අපේ අප්ඩේට් කරගන්නවා ඒ එක්ස්පීරියන්ස් එක.
අන්න හරි. ඒ නිමිති අප්ඩේට් කිරීමක් තියෙනවා. දැන් අපි මූලිකව එහෙන් දැකලා එළිය දෙයක් ගැන හිතා ගන්නවනේ. හිතා ගන්නවා කියන්නේ දැන් එහෙන් දකින්නේ වර්ණේ විතරයිනේ. අපි තද ගතිය ගැන හිතා ගන්නවා නේද? අපි හිතමු ඔන්න දැන් පුටුව දකිනකොටම අන්න අරක මේ මට වාඩි වෙන්න පුළුවන්. නැත්තම් මේකේ කිලෝ 50ක් 60ක් තියන්න පුළුවන් පුටුවක් කියන එකත් අර පෙර ආශ්‍රව වලින් පෙර ඇසුරු කරපු ඒවා ඉන්න එක දැනගෙන
තියෙන්නේ.
දැන් දකින්නවා විතරයි. එතකොට දකින්න පුටුවේ වාඩි වෙන්න පුළුවන්. අපි හිතමු දැන් ওই පුටුව මොකක් හරි සෙල්ලම් පුටුවක් මේ කාඩ්බෝඩ් වලින් හදලා තියෙන්නේ. ඊ වගේ පේනවා. දැන් මොකද වෙන්නේ? ගිහින් වාඩි වුණ ගමන් කඩා වැටෙනවා. ඈ දැන් ඊළඟ සැරේ ඔන්න දැන් ඒ දැන් අපි දැන් කාය ආයතනෙන් අත්දකින්න ගියාට අපි බලාපොරොත්තු වුණ දේ නෙමෙයි දැන් අලුත් දෙයක් දුන්නේ. ඒක දීපු ගමන් දැන් අර නිමිත්ත අලුත් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ පුටුවක් දැක්කට දෙපාරක් හිතනවා මේකේ වාඩි වුණොත් මේකත් කඩා වැටෙයිද දන්නේ නැහැ. කාඩ්බෝඩ් එකක්
තියෙනවා. ඒකම තමයි අපි කරගන්නේ. ඊට පස්සේ ඒකත් අපේ එක්ස්පීරියන්ස් එකක්, ඒකත් ආශ්‍රවයක් වෙලා.
ඒකත් ආශ්‍රවයක්.
අපි ආශ්‍රවෙක එකතු කරගන්නවා හැමදාම.
ඔව්. ඒ තව නිමිති හදනවා. දැන් ಜಾති දෙකේම පුටුව තියෙනවා ඊළඟට අපිට. තව සැර මිරිස් කරලුත් තියෙනවා, පැණි රස මිරිස් කරලුත් තියෙනවා කියලා දැන් අපිට තව කාට හරි ගිහින් කියන්න පුළුවන් නේද? ඕගොල්ලෝ හිතුවට ওই මිරිස් සැරයි කියලා අර පැණි රස මිරිස් කරලුත් තියෙනවා කියලා ඔන්න දැන් කතා කරන්න දෙයක් හැදුණා. අභිනන්දති අභිවදති. දැන් ලෝකෙට අහු වෙලා අපිට හිතන්න, කියන්න, ක්‍රියා කරන්න ස්වභාවයක් හදාගත්තා නේද? එතකොට ඒක මත ඉඳගෙන ආයේ ආයේ පංච උපාදානස්කන්ධම හදනවා. දැන් එතකොට ඇහෙන් මුලාවක් කළා කියන තැන සිහිය නුවණ පිහිටියේ නැහැ. ආයතන පිරිසිඳ දැක්කේ නැහැ. ඒකනේ බාහිර දෙයක් දැනගත්තා කියලා නිමිති සකස් කළේ. අපි ඇහි ක්‍රියාකාරීත්වය දැක්කනම් එහෙම ඇහැට පුළුවන් රූප සංඥාවක් හදලා දෙන්න විතරයි, මනසට පුළුවන් ඒක ගැන හිතන්න විතරයි. එතකොට ඇහැ හදලා දෙන රූප සංඥාව එළියේ තියෙන පුටුව නෙවෙයි. පුටුව වගේ තියෙන චිත්‍ර සටහනක් විතරයි. ඒකයි රූප සංඥාව කියන්නේ. පුටුවක් නෙමෙයි, පුටුව වගේ එකක්. සංඥාවක්. සංඥාව කියන්නේ පුටුව නෙවෙයි. එතකොට ඇහැට අරන් දෙන්න බෑ එළියේ තියෙන එක. ඇහැට පුළුවන් සංඥාවක් හදලා දෙන්න විතරයි. ඒක රූප සංඥාව. කනට බෑ එළියේ සද්ද අරන් දෙන්න. කනට පුළුවන් සද්ද වගේ සංඥාවක් උපද්දලා දෙන්න. ඒ වගේ දකින්න ආයතන හයන. නාසයට ගඳ සුවඳ අරන් දෙන්න බෑ එළියේ තියෙන එක. ඒ වගේ සංඥාවක් නම් හදලා දෙන්න පුළුවන්. දිවට බෑ එළියේ තියෙන රස අරන් දෙන්න. ඒ වගේ සංඥාවක් සංඥා මාත්‍රයක් හදලා දෙන්න පුළුවන්. කයට බෑ එළියේ තියෙන ස්පර්ශයක් එළියේ තියෙන දෙයක් අරන් දෙන්න. මේ වගේ සංඥා මාත්‍රයක් කරන් දෙන්න විතරයි කයට පුළුවන්. දැන් ඔන්නයි සංඥා මාත්‍රය කියන එක අපිට රූපයක් වෙලා තමයි ලෝකෙට අයිති පැත්තෙන් තියෙන්නේ. එතකොට සංඥාව මිරිඟුවක් කියලා නේද බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ උපමා කළේ. එනම් මේ ආයතන හයෙන්ම උපතලා දුන්නේ මිරිඟුවක්, සංඥා මාත්‍රයක් විතරයි. සංඥාව බාහිර දෙයක් බවට පත් කළේ අපේ මෝඩකමට ඕක ගැන කල්පනා කරන්න ගිහිල්ලා අවිද්‍යාව මත. එතකොට මේ මුලාවට අහු වුණා. එහෙනම් ඇහැට අරන් දෙන්න බෑ එළියේ තියෙන දෙයක්. ඇහැ අරන් දුන්නේ රූප සංඥාවක් විතරයි. ඒ කියන්නේ ඇහැට පුටුවක් අරන් දෙන්න බෑ. පුටුව වගේ ෆොටෝ එකක් නම් අරන් දෙයි චිත්‍රයක්. එතකොට මනසට කොහොමවත් එළියේ තියෙන ඒවා ගන්න බෑ. මනස බලන්නේ ඇහැ උපද්දලා දීපු චිත්‍රේ සංඥාව දිහායි මනස බලන්නේ. ඒක දිහා බලලා ඒකට එකතු කරන්නේ පෙර අත්දැකීම්. ඉතින් පෙර අතීත අත්දැකීම් මේ මොහොතේ කොහොමත් නැහෙනි. නිරුද්ධ වුණ දෙයක් හිත තියෙන බවට පත් කරනවා. අතීතයක් ගෙවිලා ගිය ඉතුරු නැතුව නිරුද්ධ වුණ දෙයක් දැන් තියෙනවා කියලා පෙන්නනවා. ඒතර එතන මුලාවන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ බලන්නේ ඇහැ උපද්දපු සංඥාව දිහා, එදී තියෙන රූපේ දිහා නෙවෙයි බලන්නේ. ඒ කියන්නේ අපි චිත්‍රපටියක් බලනවා වගේ. චිත්‍රපටියක් බලබලා ඒකේ තියෙන්නේ මොනවද කියලා අතීත අත්දැකීම් වලින් හිතාගෙන ඒ දෙකම එතන මෝඩකම් දෙකම එකතු කරලා චිත්‍රපටියක් බව නොදන්න කමයි මේ ගත්තේ ඉතුරු නැතුවම නිරුද්ධ වුණ අතීතයේ තියක් හදලා ගත්තේ කියන එකක් නොදන්න කමයි ඒ දෙකෙන්ම එකතු කරලා හදපු දේ දැන් පවතිනවා කියන තැනට ඔන්න එළියෙනුත් ගිහින් තියෙනවා. ତେର මුලාවන් හැම පැත්තෙම මුලා වෙලා. ତେର ඔය ඔක්කොටම මුලා වෙලා තමයි අපි එළියේ තියෙන පුටුව දැනගත්තා කියන තැනට යන්නේ. ඇහෙන් දැකලා. දැන් අර චිත්‍රපටයේ හෝල් එක ඇතුලේ ඉඳන් ස්ක්‍රීන් එකේ වැටුණ පුටුවක් වගේ තියෙන චිත්‍රය දිහා බලනවා. ඇහැ උපද්දලා දීපු සංඥාව ඒ වගේනේ. ඒක දිහා බලලා අපි කල්පනා කරනවා පෙර අත්දැකීම් ටික අරගෙන අර කලින් දැකපු පුටුවක් සිහි කරලා ඔන්න අර අතීත දැක්ක පුටුව ඒ වගේ පුටුවක් මේ කියලා දැන් අතීතේ නිරුද්ධ වුණ එකට දැන් පැවැත්මක් දෙනවා. ඊට පස්සේ එතනින් නිකන් ඉන්නේ. ඒක තියෙන්නේ එළියේ මේ ෆිල්ම් හෝල් එකෙන් එළියේ තියෙන්නේ. ඇත්තටම පවතින දෙයක්. මේ හිතෙන් හදපු දෙයක් නෙවෙයි කියලා රූපයක් බවට පත් කරනවා. ඒ හැම රූපයක් බවට පත් කරාම ඇහෙන් දකින්න විතරක් නෙමෙයි අල්ලලා බලන්නත් පුළුවන් කියන අන්න ආයතන ටිකත් එතෙන්ට ගැට ගන්නවා. දැන් පේනවා මේ මුලාවන් ටික එකතු වෙන හැටි. බොරුකාරයෝ ගොඩාක් එකතු වුණහම බොරුව ඇත්ත වෙනවා. ඊළඟට ඇහෙන් දැකලා අන්න ඉදී තියෙන පුටුව මං දැනගත්තා කියන මට්ටමට මම කියනකුත් ඔතෙන්ට රින්ගනවා. බාහිර පුටුවක් තියෙනවා කියනකොට ඒක දැනගන්න මමත් එතෙන්ට රින්ගලා ඉවරයි සක්කාය දිට්ඨිය. ඒතර බාහිර රූපයක් පැනවීම තුලම මම වෙමි කියන එකක් තියෙනවා. රූපං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. රූපය ඇසුරු කරලමයි මම වෙමි කියන එක එන්නේ, ඇසුරු නොකරගෙන නෙවෙයි කියන තත්ත්වයට පත් වෙනවා. ඔතනමයි සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ. ඔතන ආයතන පිරිසිඳ දැක්කනම් එහෙම ඇහැට පුළුවන් වර්ණ සංඥාව උපද්දන්න විතරයි. වර්ණ සංඥාව කියන්නේ එළිය තියෙන රූපයක් නෙවෙයි. හිතට පුළුවන් ඇහැ උපද්දන සංඥාව දිහා බලාගෙන කල්පනා කරන්න විතරයි. කල්පනා කරන දේවල් ඔක්කොම හිත ඇතුලේ හැදෙන සිතුවිලි මාත්‍ර විතරයි. ඒව අල්ලන්න පුළුවන් අහු වෙන රූප නෙවෙයි. ඔය ආයතන දෙකනි වැඩ කළේ. ඒතට ඇහැට කියන්නත් බැහැ එළියේ තියෙන පුටුවක් ගැන, ඇහැ උපද්දේ වර්ණ සංඥාවක්. හිතට කියන්නත් බෑ එළියේ තියෙන දෙයක් ගැන. හිතට කොහොමත් එළිය ගෝචර නෑ. මොකද ඇහැ උපද්දලා දීපු දෙය දිහා නේ හිත බලන්නේ. ඒක දිහා බලාගෙන නේ කල්පනා කරන්නේ. එතකොට එළිය එකක් කොහොමත් හිතට අදාළ නෑ. හිතේ ඇති වෙන දේවල් හිත ඇතුළෙමයි. හීන මාත්‍රයක් විතරයි. ඒවා කාටවත් තේින්න අහු වෙන දේවල් නෙවෙයි. එහෙම ආයතන පිරිසිඳ දැක්කොත් දැන් එළියේ පුටුවක් පනවයිද ඇහෙන් දැකලා? නෑ. හිතෙන් හදපු දෙයක් නෑ. ඔය හිත දැනගත්තේ. ඒක එළියේ පැනෙව්වේ නැත්තම් අතක තියාගන්න ආයතන හය ගැට ගහන්නේ නෑ. ඇහෙන් දැකලා හිතෙන් දැනගත්තා නම් අපිට ඕක කණෙන් අහන්න පුළුවන් කියලා හිතන්නේ නෑ. දිවෙන් දැනගන්න පුළුවන් කියලා හිතන්නේ නෑ. නාසයෙන් දැනගන්න පුළුවන් කියලා හිතන්නේ නෑ. කාය ස්පර්ශයෙන් දැනගන්න පුළුවන් කියලා හිතන්නේ නෑ. කියන්නේ බාහිරේ තිබ්බේ නැත්නම් ඔය හිතේ ඇති වුණා හිතෙන් උපද්දපු දෙයක් හිත දැනගත්තා විතරයි හීනයක් දැක්කා වගේ විතරයි බාහිරේ දන්නේ නැහැ අපි හිතපු දෙයි බාහිරයට සම්බන්ධයක්වත් නැහැ පුටුවක් කියලා හිතෙන් චිත්‍රයක් මැව්වා හිත ඒක දැනගත්තා ඒක එතකොට අල්ලන්න බෑ ඔතන ආයතන පිරිසිඳ දැක්කොත් එතකොට එහෙන් දකින දේ කවදාවත් අල්ලන්න පුළුවන් දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආයතන ගැටේ ලිහනවා දැන්. ආයතන පිරිසිඳ දකින්නවා කියන්නේ. අපි ලෝකෙට අයිති පුරුද්දට ආයතන ගැට ගැහුවා දැන්. ප්‍රඥාව තුලින් ඒ ගැට ගහන්න දෙන්නේ නැහැ. ඇත්ත ඇති හැටි දැක්ම තුල.
අපි පුටුවක් දැක්කහම ඒ පුටුව පොඩ්ඩක් තියාගත්තේ නැත්නම් අපිට අල්ලන්න පුටුවක් නැති වෙනවා. අපි පැවැත්මක් දුන්නේ නැත්නම් අපි අන්න පුටුව දැක්කහම අපි පැවැත්ම තිබ්බේ නැත්නම් අල්ලන්න පුටුවක්
ඔව් බාහිරෙන් ක්ෂණයකට හරි පැනෙව්වේ නැත්නම් අල්ලන්න බෑ.
අල්ලගන්න බෑ.
ඒ කියන්නේ දැන් වතුරේ බල්ලෙක් වගේ තමයි ඉතින්. වතුරේ බල්ලා අල්ලන්න බෑ කියලා අපි දන්නවනේ. හැබැයි බල්ලගේ මානසිකත්වයට වතුරේ පැවැත්මක් දීලා ඌ හිතන්නේ අල්ලන්න පුළුවන් කියලා. ප්‍රඥාව આવුත් තමයි ඔක අල්ලන්න බෑ මේ හිතෙන් හදපු එකක් විතරයි කියන නුවණ එන්නේ. ඒතර බාහිරයක් පණවන්නේ මේ ආයතන පිරිසිඳ දැක්කොත්. නම් පැහැදිලිද ඒකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද පැහැදිලි නැති තැන්?
එතකොට ඒ හැදුන රූපය තමයි මේ පංචස්කන්ධයේ රූපය. හරිද?
හැදුන රූපය කියන්නේ අපි ඕක එළියේ තියෙනවා කියලා
පිහිටුවා ගත්ත.
එතකොට පංච උපාදානස්කන්ධේ. මොකද පිහිටුවොත් තමයි රූපයක් පැනවෙන්නේ. හිතෙන් හැදුවා නම් ඒක රූපයක් නෙවෙයිනේ. රූපයක ලක්ෂණ නැහෙනි හිතෙන් හදන එකේ. දැන් රූපයක ලක්ෂණ කියන්නේ එක්ක සතර
මහා ධාතු. එතකොට රහතන් වහන්සේ කෙනෙක්.
රහතන් වහන්සේගේ අවිද්‍යාව නැහැනේ.
ඒ නෝන ඇහුවේ ඒ ප්‍රශ්නේ නේ.
ඔව් දැන් රහතන් වහන්සේට අවිද්‍යාව නැහැනේ. ඒත් අවිද්‍යාව තියෙනකන් විතරයි එළියේ පැවැත්මක් දෙන්නේ. හිතේ හදපු එක එළියේ තියනවා කියලා. දැන් වණක් එනවා එළියේ මොහතකටවත් පවතින බැරි දෙයකටනේ ඔය අපි පැවැත්මක් දීලා තියෙන්නේ. පැවැත්ම දුන්නා කියන්නේ නিত্য සංඥාවෙන් ගත්තා. නিত্য කියනකොට හිතන්න එපා මේ අවුරුදු ගාණක් තියෙන කතාව නෙමෙයි. ඒ ක්ෂණේට පැවැත්මක් දුන්නා. එතකොට අපි වතුරේ බල්ලට ක්ෂණේකට පැවැත්මක් දුන්නත් මෝඩකමක් කියන එක දකින්න ඕනේ. එතකොට අවිද්‍යාව මතයි පණවන්නේ. අවිද්‍යාව ඊදුන්නේ නැත්තම් පණවන්න බෑ. නিত্য කරන්න බෑ. පවත්වන්න ඒ කියන්නේ පවත්වන්න කියන්නේ මොහතකටවත් පණවන්න බැරි කමමයි අනිත්‍ය කියන්නේ මොහතකටවත් පිහිටවන්න බැරි කමයි අනිත්‍ය ක්ෂණයකටවත් නිත්‍ය කරන්න බෑ අන්න ඒ අනිත්‍ය සංඥාවෙන් තමයි අපි ওই රූප ටික කඩන්නේ කඩන්නේ කියන්නේ බාහිරයක් පැනෙව්වේ මෝඩකමටයි මෝඩකම නැත්තම් පණවන්න බෑ ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ කියන ධර්මතාවය අනිච්ච සංඥාව. එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්න බව.
ඒ වර්ණ සටහන කියන එකත් නිට්ට දෙයක් නෙමෙයි නේද?
නෑ. වර්ණ සටහන කිව්වට අපිට ඔය තීරුම් කරන්න මට්ටමකට කියනවා මිසක් එහෙම දෙයක්වත් පවතිනවා නෙවෙයි.
ඔව් එන නයික නිත්‍ය වෙනවද නැත්නම්
ඔව්
ඒක පවතිනවා කියලා ගත්තත්
ඔව්
ප්‍රවත්මත් තියෙනවනේ එතකොට මොකක්ද සං
ඒකත් අර විදිහටම පටිච්ච සමුප්පන්නයි මෝඩකම තමයි පනවන්නේ කියලා හිතන්නකො ඒ කියන්නේ කිසිම රූපමය ගතියක් පනවන්න බෑ පැනෙවුවත් ඒක
පැහැදිලි කිරීමට තමයි පාවිච්චි කරන්නේ ඒක නේද
ඔව්
යන්න විදිහක් නැහැ
ඔව් එතකොට එතනින් පැහැදිලි කිරීම ගත්තට පස්සේ දැන් බාහිර රූපෙන් මිදෙනවා බාහිර රූපයක් නැත්තම් බාහිර රූපේ දකින්න ඇහැක් ඕන වෙන්නේ නැහැ එතකොට අජ්ජත් රූපෙනුත් මිදෙනවා ඔය දෙකෙන් මිදුණට පස්සේ වර්ණ සංඥාවක් උපදින්න තැනකුත් නැති වෙනවා මේක ටිකක් ගැඹුරුයි
ඒක තමයි සද මම හිතන අපිට තියෙන ප්‍රශ්නේ අපි සමහර එක එක concept එක එක ඉගෙන ගත්තට පස්සේ ඒක අතාරින්න ඕන තැනක් එනවා අපිට අපි ඒකම මතම හිටියොත් එහෙම අපිට එතනින් එහාට යන්න බැරි වෙනවා
ඔව් ඔව් එතකොට concept එක concept එකක් කියලා දකින්න ඕන
විදුලි කැටන විදුලි කැටීම ඇසෙන්න උපදවපු දෙයක්ද
විදුලි කොටනවා කියලා දැනගත්තේ කොහමද මොන ආයතන වලින්ද
ඇසෙන්නේ
ඇහැ පෙනු නැත්තම් විදුලි කොටනවා කියලා දැනගනීද
නෑ එහෙනම් ඒක ඇසෙන්න උපදවලා දීපු එක තමයි නේද විඥාණයෙන් චක්කු විඥාණයෙන් උපදලා දෙන දෙයක් එතකොට විදුලි කොටනවායි කියන එක.
එතකොට දැකීම දැකීම මාත්‍රෙන් නැමැත්තුවේ නැහැ. විදුලියක් බවට පත් කරලා එළියෙන් තිබ්බා.
පොඩි කාලේ අපිට කියලා දුන්නේ නැත්නම් ඕක විදුලි කොටනවා නෙමෙයි ඕක විදුලි කොටනවා කියලා අපිට ඒක ඒක එක්ස්ප්ලেইন කරන්න බැරි වෙයි විදුලි කොටනවා කියන වේ. පෙනීමක් විතරක් වෙන්න පුළුවන් අපිට. අපි දැන්නේ දන්නේ මේක විදුලි කොටනවා කියලා. ඉගෙන ගත්ත එකක් නේ.
එතන මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් හන්දර පොඩි ළමයා ඇත්ත දැකලාද ඉන්නේ?
එත් නෑ. නෑ ඒ වචනින්ද මං කිව්වේ සේ විදුලි කොටනවා කියන වචනේ අපි භාවිතා කරන්නේ
වචනේ ඉගෙන ගලලා වචනේ දාන එක වෙන කතාවක් හැබැයි ඔය ඔය ස්වභාවයේ එළියේ තියනවා කියන මුලාවට යාහු වෙලා නැද්ද නම දන්නේ නැති වුණාට ඒකට අහු වෙලා ඒ කියන්නේ බාහිරෙන් දෙයක් පනවනවා කියන එකට අහු වෙලා ලෝකේ උපද්දලා ඒකට නමක් දාලා නැති වෙන්න පුළුවන් භාෂාව තාම ඉගෙනගෙන නැති වෙන්න පුළුවන් ඒ වුණාට ලෝකයක් පනෝලා ලෝකෙට අහු වෙලා ඒක තමයි අර රූප උපාදානස්කන්ධයට අහු වෙලා කියන්නේ එයාට තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන ලැන්ග්වේජ් එක තාම ඉගෙනගෙන නැහැ තව විදිහකට කිව්වොත් දිත්තේ දිට්ටමත්タン වෙලා නැහැ. ඊට අමතරව රූප ටික පනෝලා. අජ්ජත්ත බහිද්ද පනෝලා ඉවරයි. එළියේ දෙයක් තියෙනවා. ඒ දේ දැනගන්න මම ඉන්නවා කියන තැනට අහු වෙලා ඉවරයි. මට තමයි මෙහෙම පේන්නේ කියන තැනට අහු වෙලා ඉවරයි. සක්කාය දිට්ඨියේ ඉඳන් අනිත් ඔක්කොම තියෙනවා යාට.
එන්නේ ආශ්‍රව වලින් නේ තොරස. එගෙනේ
මෙහෙමයි ආශ්‍රව උදව් වෙනවා විතරයි ආශ්‍රව වලින් එනවා කියන කතාවක් නෙමෙයි. අපේ අවිද්‍යාව තියනකන් ආශ්‍රව වලට වැඩ කරන්න පුළුවන්. අවිද්‍යාව දුරු වුණොත් ආශ්‍රව වලට මුකුත් කරන්න බෑ.
එතන ආශ්‍රවක් ෂේ වෙනවා මේතිනෙස්
ආශ්‍රව දැන් ආශ්‍රව කියන ආශ්‍රව කොච්චර කන්දක් ඇද්ද සංසාරේ එකතු කරපුවා අනන්ත අනන්ත සංසාරයක් නේ එතන ආශ්‍රව ගෙවනවා කියන කතාවක් නෙවෙයි යතන තියෙන්නේ නේද දැන් අපි මේ ජීවිතේම රැස් කරපු ටික ගත්තොත් කොච්චර තියෙනවද කල්පයක කොච්චර ජීවිත ගෙවන්නේ නැද්ද එතකොට ඊ ආශ්‍රව ගොඩ ගෙවන්න පුළුවන්ද දැන් අපි කරන්නේ ආශ්‍රව වලට වැඩ කරන්න පුළුවන් භූමිය සකස් වෙන්න දෙන්නේ මොකද මේ මොහොතේ අවිද්‍යාවෙන් එළිය දෙයක් පැනෙව්වොත් විතරයි ආශ්‍රව වලට වැඩ කරන්න පුළුවන් අජත්ත බහිද්ද බෙදන්නේ මේ අවිද්‍යාව මත දැකීම දැකීම පමණක් වුණොත් ආශ්‍රව වලට කිසිම දෙයක් කරන්න බෑ අජත්ත බහිද්ද බෙදුවේ නැත්තම් ඒ නිසා තමයි දිත්තේ දිට්ටමත්තන් කියලා හික්මෙන්න කිව්වේ අර හේ දෙන්නට බාහියටයි මාළුන්ගේ පුත්තට ආශ්‍රව ගැන මුකුත් කිව්වේ නැහැ එතන අවිද්‍යාවෙන් හදන දේ තණ්හාවෙන් බැඳෙනවා අවිද්‍යා නීවරණං තණ්හා සංයෝජනං අවිදක විතරයි තියෙන්නේ අනිත් ඒවා නැතුව නෙවෙයි දැන් මේ දෙන්නා හින්දා තමයි අනිත් අයට වැඩ කරන්න පුළුවන් දැන් තණ්හාවෙන් බැඳෙන්න පුළුවන් අවිද්‍යාවෙන් දෙයක් පැනෙව්වොත් විතරයි අවිද්‍යාවෙන් දෙයක් පැනෙව්වේ නැත්නම් එහෙම තණ්හාවෙන් බැඳෙන්නේ මොකටද තණ්හාවට පිහිටන්න භූමිය නැති වෙනවා තණ්හාව පිහිටන භූමිය අහලා තියෙනව නේද එක ආයතනයක් ගත්තොත් දැන් 10ක් තියෙනවනේ ඇස රූපය චක්කු විඥාණය පස්සේ ඔය විදිහට 10ක් කියනවා දැන් ඇස පිහිටියේ නැත්තම් තණ්හාවට පිහිටන්න තැනක් නැති වෙනව නේද ඇහැ හැදුවේ නැත්තම් රූපේ හැදුවේ නැත්තම් තණ්හාවට පිහිටන්න තැනක් නැති වෙනව නේද? ඇසයි රූපේ හැතුනේ නැත්නම් එහෙම විඥානේ හැදෙන්නේ නැහැ නේද? එතකොට විඥානේවත් තණ්හාවට පිටින්න බෑ. ඒ තුන නැත්නම් පස්සේ කියලා දෙයක් නැහැ. එහෙනම් පස්සේ කියන එකේ තණ්හාව පිටින්නත් බෑ. ඊට පස්සේ නැත්නම් පසපච්චය වේදනා නැහැ. එතකොට වේදනාවේ තණ්හාව පිටින්නත් බෑ. ඔහොමම අර ස්ථාන 10ම උපදින්නේ නැති වෙනවා. තර විද්‍යාවෙන් තමයි ওই 10 උපදින්නේ. ඒ 10න් එකක් හරි තිබුණත් තමයි තණ්හා කරන්න පුළුවන්, බැඳෙන්න පුළුවන්. අවිජ්ජා නීවරණං තණ්හා සංයෝජන. විද්‍යාවෙන් මේක හැදුවේ නැත්තම්, පැනෙව්වේ නැත්තම් එහෙම. ස්කන්ධ ටිකක් පැනෙව්වේ නැත්තම් ආශ්‍රව වලට එන්න බෑ. අය ආශ්‍රව වලට වැඩ කරන්න මොනවා හරි දෙයක් තියෙන්න ඕන. දෙයක් පැනෙන්නේ නැත්තම්. ඒ නිසා තමයි මේ අවිද්‍යාව දුරු කරන මාර්ගය ඇත්ත දකින මාර්ගයක් ආරියෂ්ඨාංගික මාර්ගය කියන්නේ. ඇත්ත පෙන්වීම විතරයි කරන්නේ අපි. මේ මොහොතේ මුලා වෙන්නේ නැහැ. පරණ දේවල් අදාළ නැහැ එතකොට.
ඒකම තමයි අපිට කියන්නේ මම හිතන්නේ තණ්හාව නැති කරන්න හදන්න එපා. අවිද්‍යාව තමයි නැති කරන්න පුළුවන් තැන කියලා. ඒ කියන්නේ
ඇත්ත පෙන්නලා දෙන්න.
මූලික
සම්මා දිට්ඨියෙන් පටන් ගත්ත මාර්ගය. ඇත්ත පෙන්නලා දෙන්න. ඇත්ත ඇති හැටි. එතකොට තණ්හාවට පිහිටන්න බැරි වෙනවා. මං හිතනවා පැහැදිලි ඇති කියලා.
ඒක පැහැදිලි වුණා සර්.
එහෙනම් අපි අවසන් කරමු නේද?
බොහොම ගොඩක් ඉගෙන ගත්තා, අලුත් වැඩියා කරගත්තා, බොහොම
නිමිති අප්ඩේට් කරගත්තනේ.
දැන් පංචස්කන්ධය දුරු කරගත්තද?
දැනුම එකතු කරගත්තා. දැන් ඔක දැක්මක් කරගන්න.
දැන් දෙතුන් සැරයක්ම අර එක අර මේ එකට ආයතන එකට ගැට ගහන එක දැනගෙන හිටියට අහලා තිබුණට අර කීපවරක් ඔන්න විදිහට කතා කරනකොට මම හිතන්නේ මේක මේ හොඳටම පදිංචි වෙයි කියලා හිතේවා සිත්තේ.
හොඳයි එහෙනම් තෙරුවන් සරණයි හැම දෙනාටම.
හොඳයි
සර්. හොඳයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.